හිතුවා ගන්න හිත තිතුවාගෙන සීයෙන්ම අස්වස් ප්‍රස්වස් කරන්න නැත්තම් බුදුගුණ මොනවා හරි හිතන්න. එහෙම හිතමින් ටිකක් වෙලා ගන්නවා. ආපහු හිතාමතාම නතර කරනවා. නතර කළා හිතට හිතෙන චිර කතම්ප චිර බහසිතම්ප සරිතානුසරිත. ඔයගොල්ලෝ කළ කී දේවල් හිතට මෙනෙහි වෙනවනේ. ඒ දේවල් විදර්ශනා කරනවා ටිකක්. හරිද? මේ මාර්ගයේ කෙනෙක් උපදිනතා උපදිනා ඉබේම මේ විදිහට මෙනෙහි කරනවා. අපි නිකන් කිව්වොත් දැන් මේ මනස ධර්මාරම්මනත් නිසාම මේ දැනගන්න තුණා නේද? මනස ධර්මාරම්මනත් නැතිනකොට මේ දැනගන්න නැති වෙනව නේද? දැන් මේ සිහි වෙච්ච එක බහැර අරමුණේ විඥානේ පිටින්ද දෙන්න එපා. ඒකයි කරෙන්න ඕනේ දේ දැනට. බහැර අරමුණේ විඥානේ පිටිනවා කියලා කිව්වේ එහෙම සති නිමෙත් හිත තබාගෙන සමතකම තහන වඩනවා. ඒ මෙනෙහි කිරීම නතර කරනවා. ඒත් මේ සිහිය නතර කරන්නේ නැහැ. ඒ සිහියෙන්ම උපදින අරමුණක් හිතෙන් අල්ල ගන්න ඕන. යාළුවෙක් සිහිනා කියන්නකෝ. මේද මානසික මහටගත් එකක් නේද යාළුවා කියන අදහස. මනස තුලම නැති වෙනව නේද? නැත්නම් මනස ධර්මාරම්මන නිසා යාළුවා කියන අදහස ඇති වෙනවා. ඒ ධර්මතා දෙක නැතිනො නේද කියලා මෙනෙහි කළා බලන්න. ඔන්න ඔතන තියෙනවා උපං අකුසල් දුරු කරන එක. දැන් යාළුවා කියන අදහස තමයි උපං අකුසල් දුරු කරන්නේ. දැන් නූපං අකුසල් නූපදවන්නත් ඕනේ. තව ඔතන ඉවර නැහැ. එහෙම බැලුවට ඔගලන්ගේ අදහස ඇතුළත හැංගීම ගෙවෙන්නේ නැහැ නෑ එහෙ ඉන්න යාළුවෙක් ඉන්නවා කියන එක. gedara කියලා සිහි කෙරුවොත් මේ gedara කියන එක හිතෙන්නේ කියලා බලයි. එතකොට යාළුවෙකුට ඔක්කක් යන්න තමයි. නමුත් ඒ වුණාට එහෙ gedara තියෙනවා නිකන් හැංගීම නැති වෙන්නේ නැහැ. දැන් උපංග කුසල දුරු කළාට නූපංග කුසලෙ නූපදවන්න ඕනේ. ඒ කියන්නේ ගෙදර එහෙ තියෙන කියන හැඟීම අයින් වෙන විදිහට බලන්න ඕනේ. ඉක්මනටම යනවා අතීතයට. අතීත කියන්නේ ඇහැට මේ රූපය ගැටෙන වෙලාවේදී එතන තිබුණේ ධාතු ස්වභාවයක්. ඒ ධාතු නිසා වේදනා සංඥා හටගත්තේ මේ මනසට නේද? හිතට නේද? දැන් මේ හිතේ මාධ්‍යකීමනේ සිහි කළේ. මෙහෙම දෙයක් සිහි කරන වෙලාවටත් ඒ ධාතු තුල එහෙම එකක් නැහැ නේද? මෙන්න මෙතන තමයි ගැඹුරු. මෙන්න මේ විදිහට දෙපැත්තට මාරු කර කර බලන්න ඕනේ. බලනකොට තමයි අපිට මේ පංචායතනය පිළිබඳ ශුන්‍යතාවය ළඟ සිටින්නේ. තේරෙනවා මතක් කරගන්න. ඒ කියන්නේ මේ පින්වතුන්ට යාළුවෙක් හරි ගෙදරක් හරි දැන් මනසෙන් සිහි වුණොත් හා මුල් පියවර තමයි මේක මනස පිළිබඳ වූවා කියලා හඳුනා ගන්න ඕනේ. බහැර තියෙන දෙයක් නෙමෙයි කියලා. එහෙම හඳුනා ගත්තත් නෑ එහෙ එහෙම දෙයක් තියෙනවා කියන හැඟීම නැති වෙන්නේ නැහැ. එතකොට ඔගොල්ලෝ අතීතයට ගිහිල්ලා බලන්න ඕනේ. අතීතය කියන්නේ ඇහැට මේ රූපය හම්බ වෙච්ච වෙලාවේදී පැවතුණු යථාර්ථය මෙහෙම නේද? උනොතෙන් තමයි ස්කන්ධයන්ගේ උදේවැය එන්නේ අපිට හම්බ වෙන්නේ. කියන්නේ ධාතු මාත්‍රයක් ස්පර්ශ වීම නිසා වේදනා සංඥා පහළ වුණේ ඒ ධර්මයෙන්ම හිතෙන් දැනගත්තා. එදත් රූපය දැනගත්තා කියලා ඒක හම්බ වෙන වෙලාවේදී හිතට හම්බුනේ පහළ වෙච්ච නාම ධර්මොම නම් රූපය හම්බුනේ නැතිනම් දැන් මේ පහල මේ සිහි කරන දේ රූපයටයි තියෙන්නේ කොහොමද කියලා මේ විදිහට මෙනෙහි කරනවා. මේ විදිහට මෙනෙහි කරනකොට එහෙ රූපයක් බලන්න යන්න තියනවා කියන ගතිය තමයි අඩු වෙන්නේ ඔයගොල්ලන්ට. අපි සිහි කරන්නේ මනසමයි කියන කරුණට එනවා. ඉතින් මෙන්න මෙතන තමයි ටිකක් ගැඹුරු තැන. ඔතන තමයි හුරු වෙන්නත් ඕනේ. ඉතින් ඒ හින්දා දැනට මෙහෙම එකක් කරන්න පුළුවන් නම් මේ උපාදාන බව අඩු වෙන්න සීලයක පිළිපදින්න සති නිමිත්ත හොඳට තබා ගන්න හිත. සති නිමිත්ත හිත තබාගෙන සීයම බුදුගුණ හෝ අසුභය මරණය හෝ ආනාපාන සතිය වඩන්න. හිතාමතාම මොහොතක් නතර කරන්න. අපිටම විනාඩි 3-4ක් ඔන්න සමතකමට අහන වඩනවා. හිතාමතාම නතර කරනවා. ඊට පස්සේ ඒ සති නිමිත්තෙම තියාගන්න. ඇති වෙන හැම අත්දැකීමක්ම බහැරට අයිති නොකොට තමා තුළම හටගෙන නැති වෙනවා කියන එකට අවධානයෙන් ඉන්න. ආපහු ආනාපාන සතිය වඩන්න. ආපහු තමා තුළම හටගෙන නැති වෙනවා කියන එක බලන්න. මේ දෙක මාරු මාරුට දැන් තියන්නකෝ. හැබැයි සීරසිය පිරිසුදු නෑ තමයි. නමුත් මේකෙන් තමයි යන්න පුළුවන් වෙන ක්‍රමයක් නෑ. මොකද අනිවාර්යයෙන්ම 100%ක්ම පිරිසුදු වෙනවා කියන තැනට අනිවාර්යයෙන්ම එනවා. එතකොට ඒ කියන්නේ මෙතනින් මේ විදිහමයි කියලා නතර නොවිය යුතුයි කියන එක මම කිව්වේ. ඒ කියන්නේ ඇති වෙච්ච දෙයක නැතිවීම බලන එක නෙමෙයි Nirodha කියලා කියන්නේ. දැන් අපි දන්නේ හටගත්ත දෙයක් ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු නැතිවෙනව නැති වෙනවා කියලා බලලා 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 මේ නැති බව එළඹ සිටියාම නිවන කියලා හිතන්නේ නේද අපි? එහෙම නැහැ. මොකද Nirodha කියන එක වඩන්න පුළුවන් එකක් නෙමෙයි. Nirodha කියන එක සාත් කරන්න තියෙන්නේ. ඇති වෙච්ච දෙයක නැති වෙන එක බලලා බලලා බලනවා කියන්නේ මේක වඩනවනේ. Nirodha කියන එක වඩන්නද තියෙන්නේ සාත් කරන්නද? සාත් කරන්න. කොහොමද Nirodha සාත් කරන්නේ? හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනව නැති වෙනවා කියලා බල බල මේ නැතිවීම බැලුවොත් ඕගොල්ලෝ මේ නැතිවීම නම් නිවන කියන්නේ ඇති වෙච්ච දෙයක නැතිවීම නම් නිවන කියලා කියන්නේ හරි පහසුයි කියලා මම කියන්නේ. දැන් ගහක් ගන්නකො හේතුන්ගෙන් හටගත් එකක්නේ ගහ නේද? දැන් ඔය ගහ කියතක් ගෙනල්ලා කෑලි කෑලි වලට කපලා හීන් වෙන්න කුඩු කළා, ගින්දර තියලා, අලු කළා, අලු ජලේ පා කළා අරිනවා. දැන් ගහ තියෙනවද? නැහැ. ඇති වෙච්ච දේ නැති වුණා නේ. නිවනද? ඉතින් අපි ඔක්කොම නිවන් දකිනවානේ. ඇති වෙච්ච දෙයක නැතිවීම කියන්නේ ජාතිය වුණු ජරා මරණ වෙනවමයි. වළක්වන්න පුළුවන්ද? ඇති වෙච්ච දේ නැති වෙනවා කියන එක වෙනවමයි. අමාරුවක නෙමෙයි ඇති වෙන බව නැති කරන්නයි අමාරු. ජාති නිරෝධය යමාරු. ඇති වෙච්ච එක නැති වෙනවා එක බැලුවත් නැතත් ඒක වෙනවා අපිට. හේතුන්ගෙන් හටගත්ත එක අපි නැති වෙනවා කියලා බැලුවත් නැතත් වෙන්නේ නැද්ද? වෙනවා. හේතු නිරෝධ කළා හට ගැනීම නිරුද්ධ කරන එක යමාරු කියලා මම කියන්නේ. ජාති නිරෝධයම නිවන මිසක ජරා මරණය නිරෝධයෙන් නිවන පනවලා තියෙනවද? ජරා මරණ කියන්නේ නැති වෙන ඇති වෙච්ච දෙයක නැති බව නැත්තම් පුද්ගලයාගේ මරණය නිවනයි කියලා පනවලා තියෙනවද? නැහැ. දැන් හටගත්තු දෙයක නැති වෙන එක නිවනයි කියලා ඔයගොල්ලෝ බලනවා නම් ඒ කියන්නේ කෙනෙක් ඉපදුණු කෙනාගේ මරණය නිවනයි කියලා දකිනවා කියලා කියන්නේ. එහෙමද? මම මේ කියන්නේ තේරෙයි දන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ ධර්මතා දෙකක් තියෙනවා. ඇති වෙන දේ නැති වෙනවා කියලා ධර්මතාවයකුත් තියෙනවා, ඇති වෙන බව නැති වෙනවා කියලා ධර්මතාවයකුත් තියෙනවා. ඉතින් ඇති වෙන දෙයක නැතිවීම බැලිය යුතුයි. ඒ මේ Nirodha නිවන සඳහා නම් නෙමෙයි මාර්ගයට උපකාර පිණිස ඒ බලන්න ඕනේ. ඇතිවීම නැති වෙන බවයි නිවන කියලා කියන්නේ. දැන් අපි මෙහෙම මතක් කළොත් දැන් ගයක් ගන්නකො ගඩොල් වැලි සිමෙන්ති මේ ටික හේතු මේ ටික නිසා තමයි ගයක් හදා ගන්න පුළුවන් නේද? එතකොට මේ හැදුණු ගේ අපිට කඩන්න පුළුවන් නැති කරන්න පුළුවන් නේද? පුළුවන්. එතකොට ඇති වෙච්ච දෙයක නැතිවීම බලනවා කියලා කියන්නේ මේ ගේ කඩලා බිඳලා දාන්න ගඩොල් ටික පැත්තට දාලා උළු ටික දාලා ගේ නැති කරන්න පුළුවන්. ඇති වෙච්ච දෙයක නැතිවීම බලන්න පුළුවන්. ඉතින් අපිට බැරි මේ ගේ හදන්න තියෙන ගඩොල් වැලි සිමෙන්තිම නැති වුණොත් ගේ කියන එක නැති වෙනවද? ගේ කියන එක උපදින්නේ නැහැ නේද? ගේ කියන එක නැති වෙන්න ගේ කියන එක ඇති වෙලා තියෙන්න ඕනේනේ. ඇයි දැන් ගේ කියන එකක් හටගත්තනන්නේ ගේ කියන එක කඩලා බිඳලා දාන්න වෙන්නේ. ඉතින් ගේ කියන එක හදන්න හේතු වෙන හේතු ටික කලම නැති වෙලා තිබුණොත් ගේක නැතිවීම බලන්න ගේක ඇතිවීමක් හම්බ වෙන්නේ නැති වුණානේ ඔයගලන්ට. ඉපදුනොත් මැරෙනවනේ. නැති ජාතස අමරණං. උපන්න කෙනාට නොමැරීමක් නැහැ නේද? ඉපදුනොත් මැරෙන්න වෙනව නේද? ඇති වුණොත් යමක් නැති වෙනවනේ. නූපන්නොත් නූපන්න කෙනාම අජරාමර නෙමෙයිද? උපන්නොත් අජරාමර වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මම මෙතෙන්දි මතක් කරන්නේ ඒකයි. නිවන කියන්නේ නැති බව නෙමෙයි නූපදීම. ඒක මරණයෙන් පස්සේ එහෙම නෙමෙයි. එතරම් වෙනස. මොකද මේ ධර්ම අකාලිකයි කියනවනේ. ඇයි අකාලිකයි කියන්නේ? අකාලිකයි කියන එකේ තේරුම මොකද්ද? කල් නොවේවා විපාක දෙනවා නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ ඒකේ තේරුම. අර්ථයත් එහෙමම වෙන්න ඕනේ නේද? අපි කතා කරන දේයි අපි ධර්මයේ ගුණ දැනගෙන ඉන්න එකයි සමාන වෙන්න ඕනේ. නැත්නම් කතා කරන්නේ වෙන තැනක්, අපේ ජීවිතේ තවත් වෙන තැනක් වුණොත් එලහරකයි මෙහරකයි වගේ එහෙම වෙන්න බෑ. අද අපි ධර්ම අකාලිකයි කියනවා. ප්‍රතිඵලය බලාපොරොත්තු වෙනවා මරණයෙන් පස්සේ. එහෙම නෙමෙයිද? ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ අද තණ්හාව නැති කරලා මතු නූපන්නාම නූපදින තත්ත්වයට පත් කරලා ජරා මරණ දුක නැති කරන්න පුළුවන් කියලා නේද? දැන් අද කරන්න තියෙන්නේ තණ්හාව නැති කරන්න නේ. ඇහැ කන දිව නාසය ශරීරය මේවා මේ දුක අද විඳින්න වෙනවා මරණය වෙනකන්. මරණයෙන් පස්සේ තමයි මේවා මිදෙන්න වෙන්නේ කියලා නේද දන්නේ? සලායත නිරෝධයක් ගන්නවද දැන්මම? නැහැ. දැන් මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් අපි කියමු ඔන්න පෙර ජීවිතේ අකුසල් කළා, දාන ආදී පින්කම් නොකර දුප්පත් මිනිසෙක් ඉන්නවා. මේ මිනිස්සු කල්පනා කරනවා අනේ පෙර දාන ආදී කුසල ධර්ම නොකළ නිසා නුවණින් සලකලා කටයුතු නොකළ නිසායි මේ දුප්පත් වෙලා උපන්නේ. අනේ මම දානයක් දෙන්න ඕනේ කියලා දින ගණනක් මහන්සි වෙලා යමක් හරි හම්බ කරලා බොහොම ශ්‍රද්ධාවෙන් සංඝයා උදෙසා නැත්නම් තථාගතයන් වහන්සේ උදෙසා දානයක් දෙනවා. දැන් දානෙ දීලා ගෙදර ආපු ගමම්ම පෙර අකුසලයේ මැකිලා දිව්‍ය සම්පatti පහල වෙනවද මේ මනුස්සයාට? නෑ. ඇයි? ඒකට සුදුසු කාලයක් තියෙනව නේද? එහෙනම් මේ පිනට කියනවා කාලිකයි කියලා. ඒකට ඒ කර්මේ විපාක දෙන්න කාලයක් තියෙනවා. කාලය එන්න ඕනේ. කිරි දෝපු ගමම්ම මිදෙන්නේ නැහැ. වෙලාවක් තියෙනවා. දැන් අජාසත් රජුගේ දන්නවනේ. කලති නේද? අජාසත් රජු කවුද මැරි? තාත්තා මැරුවනේ. ආනන්තරි අකුසලේනේ. ඒ ආනන්තරි අකුසලේ අපායට යන්න කරපු ගමම්ම මෙයාගේ රජ සම්පත් නැති වුණාද? ඇයි? රජ සම්පත් පෙර කුසලයට ලැබුණු හින්දා ඒ ටික පරිභෝග කළා. ඒ අකුසලයට සුදුසු කාලයක් තියෙනවනේ. ඒ හින්දා මේවට කියනවා කාලිකයි කියලා. මේ කුසල ධර්ම වලට පින් වලට කාලිකයි කියනවා. ඒකට සුදුසු කාලය ලැබෙන්න ඕනේ. ඉතින් මේ ශාසනයේට අකාලිකයි කියන්නේ ඊට වඩා වෙනස් හින්දා. ඉතින් අද මේ මාර්ගයේ වඩලා තණ්හාව නැති කරලා ජරා මරණ දුක නැති වෙන්නේ මරණයෙන් පස්සේ නම් මේකටත් සුදුසුයි කාලිකයි කියන්නේ. මේකට අකාලිකයි කියන්න බෑ එහෙනම්. පුළුවන්ද? දැන් දානයක් දීලා නැත්නම් වැරදි දෙයක් කළා මරණයෙන් පස්සේ නම් දිව්‍ය ලෝකේ හරි අපාය හරි යන්නේ මෙලොවම විපාක දෙන්නේ නැත්නම් ඒකට කියනවා මොකද්ද? කාලිකයි කිව්වනේ. කාලිකයි කිව්වා. ඉතින් අදත් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා තණ්හාව නැති කරලා ඉන්නවා. ජරා මරණ දුක නැති වෙන්නේ මරණයෙන් පස්සේ නම් මොකද කරන්න වෙන්නේ? මේකට කියන්නේ කාලිකයි කියලා. අපි බය නැතුව කිව්වොත් මේ ශාසනය හරිම වටිනවා. අද තණ්හාව නැති කරලා මරණයෙන් පස්සේ මේ දුක් ශේෂයක්ව නැති දැනට පත් වෙන්න පුළුවන් කිව්වොත් අනිත් අයත්කේ අපිත් කියනවා. මහ බ්‍රහ්මයේ ගවට ගියහම දුක චුට්ටක්වත් නැහැ කියලා කිව්වොත් අපිට ඔප්පු කරන්න පුළුවන්ද? අපිත් කියන්නේ මරණයෙන් පස්සේ දුක ශේෂයක්වත් නැති දැනට පත් වෙන්න පුළුවන් කියලා. ගලක් කියන මහ බ්‍රහ්මයේ ගවට ගියහම අපිත් කියනවා කියලා. ඉතින් සමානයි වෙනවා. නමුත් මේක අකාලිකයි කියලා කියන්නේ මේ පින්මුතුන් ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා. ජරා මරණ ශෝක පරිදේ දුක ගිහිල්ලා එක්ෂණ මාත්‍රයක් අත්ගත වෙන්නේ ඒ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ඒ දුක් සේරම ජීවිතෙන් අයින් වෙන්න. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං අපේ සංපයෝගෝ දුක්ඛෝ යෙහි විපයෝග දුක්ඛෝ යම්පිච්ච නලබිති තම්පි දුක්ඛං සංකිට්ඨෙන පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. මේ ඔක්කොම ටික ඔකේ කොටසක් ඉතුරු වෙනවා, කොටසක් නැති වෙනව නෙමෙයි. මේ ටිකයි ප්‍රශ්න තියෙන්නේ. ඔය ටිකේ දුක තියෙන්නේ. මේ ශාසනය මේ ලෝකේ බබලන්නේ මේ ශාසනේ වටින ඒ නිසා. වෙන කිසිම තැනක කිසිම ආගමක දර්ශනයක පුළුවන්කමක් නැහැ මේ ටික මෙතනින් පනවන්න. ඔක්කොටම පුළුවන් මරණයෙන් පස්සේ විමුක්තියක් පනවන්න. ඉතින් අපිත් කරන්නේ මේ ටික නම් තේරුමක් නෑ. ඉතින් මේ පින්වතුන් වටිනේ ඒ නිසායි. ඒබඳු ලෝකයා අතරින් අදාදම ජරා මරණ නිරෝධය පිණිස පිළිපන්න මාර්ගයකට උත්සාහවත් වෙනවා. ඒ හින්දායි මේ ජීවිත වටිනවා යන්නේ. ඉතින් අන්න ඒබඳු දහමක් අපිට තියෙන්න ඕනේ. ඒබඳු දර්ශනයක් තිබුණොත් තමයි පෙන්වන්න පුළුවන්. සක්ඛතු භගවත ධම්ම භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මනාව දේශනා කළා තියෙනවා. සන්දිට්ඨික මෙලොවම විපාක ලැබෙනවා. එතකොට අකාලිකෝ කල් නොවේවා විපාක ලැබෙනවා. ඒපස්සිකෝ මෙහෙන්ද මෙහැවිල්ලා බලන්ද. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හිති. මේ ඕපනායිකෝ තමා තුල උපදවා ගන්න සුදුසුයි. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හිති. නුවණැත්ත විසින් තම තමන් කෙරෙහිලා දත යුතුයි. මොකද මේ සලායතන නිරෝධේ බාහිරින් දකින්න බෑ. අන්තිමට ඔයගලන්ට හම්බ වෙන්න ඕනේ අපි මෙච්චර කාලයක් බැහැරින් දැක්ක සත්ත්ව පුද්ගල ආත්මව ඌ ලෝකේ බම්බයක් වුණු ශරීරය. මේ හිත තුලම මේ ලෝකේ උපදින හැටි, මේ ලෝකේ නිරුද්ධ වෙන හැටි වචන නෙමේ. මෙච්චර කාල ගස් ගල් ගෙවල් දරවල් කියලා දැකපු මේ ලෝකෙම අර මම මතක් කරපු විදිහට සිහි කළොත් ඔයගොල්ලෝ අර සමතකම තහනක් වඩලා හිතේ උපදින උපදේ ධර්මය මෙනේ කර කර යන්න. එහෙම යනකොට මේ ඔක්කොම එනවා කැරකිලා එකම තැනකට. අන්තිමට මුළු ලෝකයම කියලා අපි පරිහරණය කරන අපේ මනසයි කියන අත්දැකීමට එනවා. එදාට අපි අනුන්ට චෝදනා කරන්න නැති තැනකට එනවා. මෙන්න මේ තැනයි අපිට එළඹ සිටින්න ඕනේ, අපිට අවශ්‍ය වෙන්නේ. තව මොනවද දැනගන්න තියෙන්නේ? ඔය ජාතිය නිරෝධ වුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවා. ජාතිය කියනකොට ජාතිය කියනක උපදින්නේ අවිද්‍යාව නිසාම. ඒ කියන්නේ අනාත්ම ස්කන්ධ මාත්‍රයක් තියෙන තැන අවිද්‍යාවෙන්මයි මේ ස්කන්ධ තුල පුද්ගලයෙක් අපි උපදවා ගන්න. තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත්ව නිකායේ ජාති සංජාතියක් කන්තිකන් දානම් පාතු බව ආයතනනම් පටිලාභෝ. මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික. රූපේ සතර මහා ධාතු අචේතනිකයි. අචේතනික වස්තුවක් රූපේ සතර මහා ධාතු. ඒක පුද්ගලයකෝ පුද්ගල කොටස් නෑ, අනාත්මයි. වේදනා කියන්නේ සංඥා කියන්නේ සංකාර කියන්නේ චෛතසික හිතේ ඇතිවන ගති මාත්‍රය. විඥානය කියන්නේ චිත්තය, විඥානන ලක්ෂණය. ඔච්චරයි කියන්නේ. ඔය ටික නොදන්නාකම නිසා මම මගේ මගේ ආත්මයයි කියන කිලෙස් අදහස ඇති කරගන්නවා. ඊට පස්සේ මේ කිලෙස් ස්කන්ධය දෙකම එකට එකතු කරලා රූපය මම, වේදනාව මම, සංඥාව මම කියලා අපි අර්ථ කරගන්නවා. ඔන්න පුද්ගලයෙකුගේ ඇතිවීම අපිට හම්බ වෙන්නේ ඔහොම. එතකොට රූපය මම. එතකොට ඔන්න මේ ස්කන්ධයෙන් තොර පුද්ගලයෙකුට ඉන්න බෑ, කෙලෙස් එකට පවතින්න බෑ. අද අපිට මම මගේ කියලා හම්බ වෙන්නේ කෙලෙස් ටික. එතකොට දැන් ඉතින් හුද්දට දුක් විඳින්න පුළුවන්. දැන් අපි නිකමට ගමු. දැන් අපි මම 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 කියලා කියනවානේ. දැන් මේ මම කියලා කියන කෙනෙක් හෝ කවුරු හරි හෝ ඉන්නවනම්, කෙලෙසියක් හරි තියෙනවනම්, පුද්ගලෙක් හරි ඉන්නවනම්, ඉන්න මේ මමයා ඉන්නෝනේ මේ ආයතන ටික හය ඇතුලේ නේද? ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස. ඔය ආයතන හය ඇතුලේනේ දැන් මේ පුද්ගලයා ඉන්නෝනේ. ඔගොල්ලෝ මම කියන කෙනා. ඔය ආයතන හයෙන් බැහැර ඉන්න පුළුවන්ද කොහෙවත්? ඉන්න බෑ. දැන් එහෙමද බලන්නකෝ අපි ගුටි කන තැන. රූප බලන්නේ කවුද? මම. ශබ්ද අහන්නේ කවුද? මම. ගඳ සුවඳ දැනගන්නේ කවුද? මම. රස විඳින්නේ කවුද? මම. ස්පර්ශ දැනගන්නේ කවුද? මම. අරමුණ හිතන්නේ මම කවුද? මම. ආයතන හයේම ක්‍රියාකාරීත්වය දැනගන්නා පුද්ගලයන් නිර්මාණය කරගන්නේ නැද්ද ඔයගොල්ලෝ? යම් පුද්ගල භාවයක් තියෙනවා නම් ආයතන හයට සාධාරණ වෙන්න ඕනේ මිසක ආයතන හයම දැනගන්න කෙනෙක් ඉන්න පුළුවන්ද? බැ. දැන් නැද්ද අපිට එහෙම කෙනෙක්? අපි නිර්මාණය කරගන්නේ නැද්ද? දැන් මේ රූප බලන්නේ කවුද? රූප බලන්නේ මම වෙන්නේ නැද්ද? අදහස නැද්ද අපිට රූප බලන්නේ මම කියලා? රූප බලන්නේ මම කියන අදහස තියනව නේද? තියෙනවා. ඔක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වෙන යව කලාප සූත්‍රය කියලා. පුරුෂය 6 දිනේ මෝල් ගස් 6ක් අරගෙන ඇවිල්ලා යවහල් ටිකක් තලනවලු. හත්වෙනියෙක් ඇවිල්ලා තලනවලු. ඒකෙන් හොඳට තැලෙනවලු. ඒ වගේ මේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන ආයතන හැම දුක් විඳිනවා. මෙතන ඇති නන්දි රාගය නිසා තවත් හොඳට දුක් විඳිනවා කියනවා. ඉතින් දැන් මේ මම මගේ කියලා ගන්න මේ කෙලෙසේ නිසා දෙහිමින් තැලෙනවා හොඳට. එතකොට මේ ආයතන හයම ක්‍රියාත්මක කරන දැන් පුද්ගලයෙක් අපි මවාගෙන ඉන්නවනේ. මොනෝතින් තමයි ජරා මරණ දුක් විඳින්නේ. ඇහෙන් දැකලා දුක් විඳින කෙනෙක් ඉන්නවා. කනෙන් අහලා දුක් විඳින්න වෙනවා. ඉතින් මේ කෙලෙසියට ඉඳ නැති වෙන්න තමයි, මේ කෙලෙසිය දුරු වෙන්න තමයි අපේ මේ විදර්ශනාව ගොනු වෙන්න ඕනේ. ඉතින් අපි ඊට පස්සේ නුවණින් දන්නවා මේ ආයතන හයම දැනගන්න පුද්ගලයෙක් ඉන්න බෑ. යම් දැනගැනිලි ස්වභාවයක් වෙනවනම් දෙන්න ඕනේ මේ ආයතන හය තුලමයි කියන තැනට ගේනවා. ඔන්න දැන් ඊට පුද්ගලයා කියලා පනවන්න වෙන මොකද්ද? මේ ස්පර්ශ ආයතන හය. ඊට පස්සේ ස්පර්ශ ආයතන හයේදී බුදුරජාණන් වහන්සේ ඔන්න ඒකට තමයි දැන් ආයතන ඔහොම බලන්නේ ගහම තමයි අපිට ආයතන ටික හම්බුනේ. දොළොස් ආයතන, ස්පර්ශ ආයතන හය තියෙනවා. ඒකට ප්‍රතිපක්ෂ ආයතන හයක් හම්බ වෙනවා. මේක තමයි පුද්ගලයා කියලා කියන්නේ. ඒ ආයතන ටික හොඳට සම්මර්ෂණය කරලා බලනවා අපි. ආයතන සම්මර්ෂණය කරලා බලනකොට අපිට හොඳට පේනවා එක් වෙලාවකට පවතින එක් ආයතනයයි. ඈත් රූපය දෙක මුල් කරගෙන අරමුණු ගන්න වෙලාවට අනිත් එක නැහැ. කනත් ශබ්දය ඇහෙන වෙලාවට රූප පේන්නේ. ඔන්න දැන් ආයතනෙන් ආයතනයේ සම්බන්ධය පේනවා. ඒ දොළොස් ආයතනයේ ගවේෂණය කළාම එක් ආයතනයයි අපිට අහු වෙන්නේ හැම වෙලාවෙම. ඒ ආයතනය මොකද්ද කියලා පරිශීලනය කරනකොට හම්බෙනවා ස්කන්ධ පංචකයක් තිබෙනවා කියලා. මේ ධාතු ආයතන ස්කන්ධවල පරිශීලනය වෙන්නේ මෙහෙම. එහෙම බලනකොට හොඳට තේරෙනවා මේ පුද්ගලයා කියන්නේ එහෙනම් කෙලෙසේ ගුණ වෙන්න ඕනේ මේ වෙලාවේ හටගන්නේ මේ ස්කන්ධ ටිකේ. දැන් අනිත් ඒවා බලාගෙන බලාගෙන ආවනේ. එහෙනම් දැන් ඇහෙන් රූප දකින්නට දැන් පුද්ගලයා එහෙනම් ඉන්න ඕනේ මෙතන. මොන පුද්ගල භාවය කියන එක දැන් ඉස්සෙල්ලා 18 13 ගත්තා මේ tikai මේින් බැහැර පුද්ගල භාවයයි කියන, ඒ කියන්නේ ආයතන හයම ක්‍රියාත්මක කරන පුද්ගලෙක් හම්බුණා. ඒ tika ආයතන හයට ගත්තා. ආයතන හය අපිට උත්තරය ආව එක ආයතනයක්. එකපාරකට පවතින්නේ. එහෙනම් මේ පුද්ගලයා නැත්තම් මම යා නැත්තම් කෙනා ඉන්නෝනේ මේ දැන් අරමුණ හම්බෙන මේ මොහොතේ. ඒකත් ගවේෂණයකටපත් කළා. එහෙනම් රූපෙද වේදනාවද සංඥාවද සංකාරද විඤ්ඤාණයද නැහැ. ඒ ටිකත් උන්නේ ස්කන්ධ ටික දැක්කා නාත්ම. ඔන්න උතෙන්ට එනකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවිද්‍යාපච්චය සංකාරං ස්කන්ධ ටිකේ යථාර්ථයයි මේ. ඔන්න යථාර්ථය ආව ස්කන්ධ වලට එනකම් මෙතෙන්ට. එතෙන්ට ආවම ස්කන්ධ ටිකේ කෙලස් ටික නැති වුණාම ඔන්න දැන් හිතපත්ේ හසුුනේ සමුදය සත්‍යය. මේ ටික නොදන්නා වූ අවිද්‍යාව නිසා සත්ව පුද්ගල භාවයට කල්පනා කරනවා. කල්පනා කරන නිසායි මෙන්න මේ තණ්හා මාන දිත්‍ති කෙන කෙලස් ඇති වෙලා තියෙන්නේ කියලා දුක් සමුදය ඇති වෙන හැටි පෙන්වනවා. එතකොට එහෙමයි මේ දුක ආවේ. ඔන්න දුක ආපු හැටි පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. දැන් මෙහෙම දුක ආපු චක්‍රයක ඔයගොල්ලෝ කෙලින්ම මෙතන නැති කරන්න කියලා පුළුවන්ද? බැහැ. ඒක තමයි කියන්නේ. ගැන ලොකු තැනක ඉන්නේ පාටිච්ච සම්පාදයේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස සම්භවන්ති කියනෝනේ. ඔය අපේ ජීවිතේ. ඉතින් උතෙන්ට ආවේ නිකන් නෙමෙයි. කොච්චර දුර තියෙනවද? ප්‍රතිසන්දි වශයෙන් උරුම වෙච්ච තැන ඉඳලා එතන තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියන ද අවිද්‍යාව කියන එක යෙදෙන්නේ මත්තම. ඒ මත්තම කියන්නේ ප්‍රතිසන්දි අවස්ථාව කියන එක නෙමෙයි. ඒ මත්තම ඒ පරාසය වූ ස්කන්ධ ටිකක් අපිට ඉස්සෙල්ලා මුරුම වෙලා තිබුණේ. එතනින් මෙහා මේක අටලොස් ධාතුක මේ විපාක මෙච්චර බවට පත් කරගෙන තියෙන්නේ අවිද්‍යා තණ්හා දෙකෙන්. ඉතින් මේවා නෙමෙයි ගැටලුව. දැනට මේ සති නිමිත්ත හුරු වෙන්න. ඒක තේරුණාද? සති නිමිත්ත හුරු වෙන්න කියපු ටික තේරුණාද? තේරුණා. ගෙදර ගිහිල්ලා කල්ලා බලන්න මං කියන කි දිනසක් නැද්ද කියලා. ඔයගලන්ට කරන්න බැරි දෙයක් කියන්නේ. අමාරුම එකක් කියන්නේ. මම කියන්නේ කොහොම හරි දැඩිව ඉන්න එක සිතුවිල්ලක්වත් පිට දෙන්න නැතුව ඉන්න ඕන කියලා කියන්නේ. එහෙමද? දැන් මේ කතා කරන මොහොතේදී ඔයගලන්ට පුළුවන් සති නිමිති හිත තබාගෙන අහගෙන ඉන්න. එතකොට සති නිමිති හිත තබාගෙන හොඳට අහගෙන හිටියොත් ඕනෝ යමක් කියනකොට කරනකොට ඒ සති නිමිති හිත තබාගෙන කියන්න කරන්න ගියොත් ඉබේම මේ සිහිය මෙතන හිටිනක හුරු වෙනවා. සිහිය කියනක හුරු කරන්න පුළුවන් එකක්. පුරුදු කරන්න පුළුවන් එකක්. එතකොට සිහිය බැඳී පවතින ප්‍රතිසතේ එන්නේ එන්නේ වැඩි වෙනවා. එහෙනම් සිහිය වඩනවා කියලා කියනවා. යම් දවසක් තියෙනවා ඕගලන්ට හිතලවත් මේ සිහිය අයින් කරගන්න බැරි දවසක් එනවා. අන්න එදාට මේ සිහිය සම්මා සතිය වෙනවා. මේ සිහිය සම්මා සතිය වුණොත් ඒ සිහියම සම්මා සමාධිය වෙනවා. මේ සිහිය වැඩෙන ක්‍රමය තමයි සතිපට්ඨානෙ සති ඉන්ද්‍රිය සති බල සති සම්බොජ්ජංගේ සම්මා සති කියලා පිළිවෙලක් තියෙනවා. ඉතින් මේ අනුපූර්ව යන්න ඕනේ. එකපාර්තම සම්මා සති වෙන්නේ සිහිය තබපු ගමන් කොහටද මෙයා ඉන්නවා කියන එකක් වෙන්නේ නැහැ. එමෙති මාර්ගයක් ඔන්නේ නැහැ නේද? එතකොට තව මොනවද දැනගන්න හැම ඕනේ? මං මතක් කරපො තේරුණාද? තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ. ඉතින් මෙතන මේ නාම රූප කියන ධර්මතාව දෙක තේරුම් ගන්න තමයි අපිට ටිකක් උත්සාහය යෙදෙන්න ඕනේ. එතකොට ඒ නාම රූප කියන ධර්මතාව දෙක තේරුම් ගත්තොත් ඒකටයි ලෝක ඒ අතහැරෙන්නේ, ලෝක නිරෝධය අතහැරෙන්නේ, මේ ලෝක සමුදය අතහැරෙන්නේ. මොකද විදර්ශනා කියන්නේ ඒක සාමාන්‍ය ලෝකයේ දකින මට්ටමට වඩා උඩින් දකින. මේ හම්බ වෙන දේ කෙලින්ම රූපේ දැක්ක කියලා දකින ලෝකයා දකිනකොට අපි නුවණින් දකින රූපේ කියන ධාතුයි එබඳු ධාතු ස්වභාවයක් නිසා මේ වේදනා සංඥා පහළලා තියෙන්නේ. ඒ වේදනා නාම ධර්මම හිතින් දැනගන්නව නේද කියලා හිතයි නාම ධර්මය අතර තියෙන සම්බන්ධයක් මේ තියෙන්නේ කියන එකම දැනගන්නවා. එතකොට රූපය හම්බ වෙන්නේ කියන මෝඩකම කැපෙනවා. එතකොට පැත්තකට ගිහිල්ලා සිහි කරනකොටත් එයා දන්නවා ධාතුව නිසා හිතට පහළ වෙච්ච සංඥාවයි මේ සිහි කරගන්නේ. මේ සිහි කරන දේ රූපෙටයි කි නැහැ. සිහි කරන දේ සිහි කළා එතෙන්ට යන්න බෑ කියලා නුවණක් එනවා. අර මං කිව්වේ හම්මස් ලේ නහර වෙන වෙනම බලන දැන් පුද්ගලයේ කෑලි නෙමෙයි. හොඳට බලනවා නිකන් මම මේ දැක්මට කියන්නේ හම්ම මස් ලේ නහර ඇට ඇට මිදුළු මේ වගේ කුණුප කොටස් ටික 32 කරා මෙබඳු ධර්මයක් තියෙන තැනක ඝන සංඥාවක් නැවිලා තියෙන හිතට මේ පුද්ගල භාවයක් නැවිලා තියෙන හිතට එතකොට අපි දන්නා හිතට පහළ වෙච්ච සංඥාවමයි අපි දැනගත්තේ. දැන් මේ දේ සිහි කළා අපිට මේ රූප ලෝකේ හොයන්න යන්න බෑ. අපි දන්නවා ආයේ මේ ධාතුව ගැටුණොත් එදාටත් පහළ වෙන්නේ ඒ තියෙනවා කියලා අපි රැවටිලා තැනකට ගියොත් ඒද වෙන්නේ. ඒ ධාතුව නිසා ආපහු හිතට සංඥාවක් පහළ වෙන එක මිසක ඒක රූපය හම්බ වෙනව නෙමෙයි කියන එක තේරෙන දවසක් එනවා. එහෙම වුණාම අපිට රූපය ඒ කියන්නේ දැන් මෙහෙම පේන දේ මෙහෙම අල්ලන්න පුළුවන් කියන අල්ලන්න බෑ කියන දැනට එනවා. ඇයි ඒ? ධාතු මාත්‍රයක් නිසා මේ වේදනා සංඥා ඒ කියන්නේ පේන සංඥාව නම් පහළ වෙන්නේ. සංඥාව කියන්නේ නැති දෙයක් ඇති හැටි දෙන්නවා. මේ පේන දේ ධාතුවට අයිති නෑ. ඉතින් මම මෙහෙම කළා ඇල්ලුවොත් අහු වෙන මෙතනදී ධාතුව මිසක පේන දේ නෙමෙයි. එතකොට ඔන්න දැන් අපිට වෙන්නේ මේ ධාතුව නිසා සංඥාව මෙහෙට පහළ වුණොත් ඒක මේ ධාතුවට අයිති කිව්වොත් පේන දේ අල්ලන්න පුළුවන් අපිට. එතකොට මේ ධාතුව ගැටීම නිසා ඇති වෙන සංඥාව ධාතුවට අයිති වුණොත් ඇහෙන දේ අල්ලන්න පුළුවන් අපිට වෙනවා. එතකොට දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් වෙන්නේ නැහැ. පේන දේ අල්ලන්න පුළුවන් නම් දැකීම දැකීමක් පමණක් වෙනවද? ඔබලන්ට පේන දේ අල්ලන්න පුළුවන් වුණොත් දකින දේ දැකීමක් පමණක් වෙනවද? වෙන්නේ නැහනේ. මොකද අහු වෙනවා කියන එක මොකද අයිති? පොට්ටබ්බ ධාතුවනේ. එතකොට පේන දේ පොට්ටබ්බ ධාතුව එකයි කියලානේ කියන්නේ. රූපයයි පොට්ටබ්බයයි එකයි කියලානේ ඔයගොල්ලෝ කියන්නේ. පේන දේ අල්ලන්න පුළුවන් කියලා කියන එකෙන් කියන්නේ මොකද්ද? රූපයයි පොට්ටබ්බ ධාතුවයි දෙකම එක හිතකින් දැනගන්න පුළුවන්. චක්කු විඥාණයෙන් පුළුවන් පොට්ටබ්බ ධාතුව දැනගන්නත් රූප ධාතුව දැනගන්න පුළුවන්. එතකොට අනිත් පැත්තට දින කාය විඥාණයෙන් පුළුවන් රූපය දැනගන්න පොට්ටබ්බය දැනගන්න තියෙනවා. එතකොට දිට්ඨි දිට්ඨ මතන් නෑ. ඒ වෙන්නේ මොකක් නිසාද? මේ නිසා පහළ වෙන මනසට පහළ වෙන ධර්මතා ධාතුවට අයිති කියලා අපි බලන්නේ. එතකොට අපි හැම වෙලාවෙම අපිට තියෙන්න ඕන දේ තමයි මේ නාම රූප දෙක වෙන් කරගන්න එක. අවශ්‍ය උතනමයි අමාරුත් උතනමයි. නාම රූප දෙක පිරිසිඳ එක මොහොතක හරි දැක්කොත් එපමණකින්ම කියනවා මොකද්ද? දිට්ඨි සුද්ධි. දැකීම පිරිසිදුයි. ඉතින් මටත් උකට උපමානයි. ඒක තමයි මම අර ගොඩක් දුරට කියන්නේ. දැන් අපි හාල් ටිකක් අරගන්නවා. අරගෙන වංගෙඩිය දාලා කොටනවා. දැන් කියුන් 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 රූප කලාපනේ තියෙන්නේ නේද? කුමන හැඩයකට තිබුණත් මේක තමයි දැන් යථාර්ථය කියන්නකො. නිබඳු තැනක ඒ රූප කලාප තියෙන තැනක එක ආකාරයකට වායෝ ධාතුව නිසා පැත්තකට ඇදලා හරිද? මේ එතකොට තේජෝ ධාතුව නිසා පැත්තක් කර වෙනවා. ඈ එතකොට ආපෝ ධාතුව නිසා පැත්තක් බැඳිලා මේ වගේ මේ රූප කලාපුල හැදිලා තියෙන සතර මහා ධාතුවේ සතර මහා ධාතුවේම ක්‍රියාකාරීත්වය නිසා උන අපිට හම්බ වෙනවා සංඥාව. ඒ කියන්නේ මේක මේ සවිඥානික ඇහැට ගැටෙනකොට හැඩයක් පේනවා. එතකොට මේ හැඩේ අපිට
අපි කියමු කොන්න එකට අපි පූසෙක් කියලා කියව කියන්නද? දැන් අපිට මේ දැන් හාල්පිටිය වලින් හදව පූසෙක්. එන්න දැන් පූසා කියලායි අපි දැන් පනවන්නේ. අපි පූසා කියලා පැනෙව්වත් දැන් අපිට පේන පූසා අල්ලන්න කියලා අපි ඇල්ලුවොත් අර හාල්පිටි ටික නෙමෙයිද අපි ඇල්ලුවේ? අපිට කවදාවත් පූසා අහු වෙනවද? නෑ. නමුත් අපි දකින්න ඕනේ මේ හාල්පිටි හාල් කුඩු ටික මේ ටික ටික තමයි යථාර්ථය. ඒ නිසා අපිට පහළ වෙන්නේ මේ ඝන සංඥාව හිතට, ඒකටයි අපි පූසා කියන්නේ. අපි පූසා කියලා දකින්නේ හිතටම පහළ වෙච්ච ධර්මයක්මයි හිතෙන් දැනගන්නේ. අපි දැනගන්න වෙලාවට මෙතන තියෙන මෙන්න මෙබඳු රූපකලාප ස්වභාවයක් නේද කියලා නුවණින් දැක්කොත. දැක්කොත් අපි කවදාවත් මේ තේන පූසා අල්ලන්න මෙහෙට අත දාන්නේ නැහැ. ඇයි? පුළුවන් අල්ලන්න ඕන. නමුත් අපි මේ තේන සතහන මේකට ඇඳුවොත් මේ තේන්නේ පූසයි කියලා මෙතන හිතුවොත් අපිට දැන් ඌ අල්ලන්න පුළුවන් නේ. දැන් ඒ රූපකලාප නිසා හිතට තේන සංඥාවක් තිබුණොත් දැන් අපි මේ ධර්මතාව දෙක දන්නේ නැහැ. රූපකලාප රූපේ තෙන පිටක් වගේ මේ රූපකලාප කලාප මේ සියුම් ස්වභාවය තියෙන ඒ බඳු 13 නානත් වෙන නිසා හිතට සංඥාවක් නැවෙන්නේ. දැන් මේ හැඩයක් තේන්නේ හිතට. ඒ සංඥාවට අපි දැන් පූසා කියලා කල්පනා කළේ කියලා දන්නේ නැති වුණොත් මේ නාම රූප දෙකක් හැටියට නොදැක්කොත් අපිට කෙලින්ම හම්බෙන්නේ රූපේ කියලා. දෙකම එකට එකතු කළා මේ පේන දේ තමයි පූසා කියලා හිතන්නේ. ඉතින් එතකොට අපි අල්ලන්නේ පූසා. අපි පූසා කියලා හිතාගෙන ඇල්ලුවත් ඇල්ලුවේ රූපකලාප ටිකමයි. එතෙන්දී අය පූසෙක් හැප්පෙන්නේ නැහැ අපිට. අපේ මෝඩකම නමුත් යන රූප පූසා ස්පර්ශ වුණා කියලා. ඔන්න දැන් අපිට දැකපු දේ අල්ලන්න පුළුවන් වුණේ එහෙම. නමුත් මේ රූපකලාප ටික නිසා පෙනෙන බවක් වුණා නම් ඒ පේන වෙලාවෙදිත් මෙතන තිබුණේ අර රූපකලාප කලාප හාල් කුඩු ටික. එතකොට ඇහත් රූපියක් දෙක නැති වෙනකොටම පෙනුණු දේ නැති වෙනවා. ඔන්න එතන තියෙන රූපකලාප ටික එහෙමමයි. දැන් අතවදිනකොට එබඳු රූපකලාප නිසා දැන් පෙනෙන දේට ඒක ගැටගලා නැහැනේ. හාල් කුඩු ටික නැතිනේ. එබඳු රූපකලාප ගැටීම නිසා සීතක් හරි උෂ්ණයක් හරි කායට ගැටුණා නම් දැන් ගැටෙන දේ අපි ඒකට ඇඳුවොත් මේ සීතලාවේ මේකේ කියනවා. දැන් ඒකත් අපි ඒකට ගැට ගන්න නැතුව ඒ ධාතු ස්පර්ශ නිසා මේ කාය සම්ප්‍රසජා වේදනාවක් නැත්තම් සීතලක් හරි උෂ්ණයක් හරි රළු දෙයක් හරි ඇති වුණා නම් ඒක එහෙම දැක්කොත් ඒත් මේ ධාතු නිසා මෙහි පහළලා තියෙන්නේ ස්පර්ශ නැතිනොත් නැති වෙනවා. ඔන්න දැන් එහෙම වුණොත් ගැටුණ දේ දකින්න බෑ. මොකද ඒ ධාතුව නිසා මෙහෙනේ හටගෙන තියෙන්නේ. ඒ හටගත්ත දේනේ හිතෙන්න දැනගත්ත දේමනේ. ඒ කියන්නේ ඒ පහළ වෙච්ච වේදනා සංඥාමයි දැනගත්තේ ධාතු දැනගත්ත නෙමෙයි හින්දා ආපහු දකින්න බෑ ඒක. මේ වගේ ධාතුව නිසා මෙහෙට හටගන්නවා මිසක මේ හටගන්න එක මෙහාට දාන්නේ නැහැ. ඔහකට බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවක් එන්නවා. මහණෙනි කුම්ම කියලා සූත්‍රයක් තියෙනවා. මහණෙනි පෙර වූවක් කියන්නේ එක්තරා දවසක් හන්දාවක ගංගානම් ගඟේ ඉවුර දිගේ ඉබ්බෙක් කෑම හොයාගෙන ගියා එනවා. ඒ ගඟේ පහත ඉඳලා නරියෙකුත් එනවා කෑම ටිකක් හොයාගෙන ඉන්නේ. ඈත ඉඳලම ඉබ්බා දකින්නවා නරියෙක් එනවා කියලා. නරියක් දකින්න ඉබ්බා එනවා කියලා. ඉබ්බා කල්පනා කරනවා මං ළඟට එනකොට මේ නරියා මාව කනවා. මම නම් මූට කන්ද ඉඩ අවකාශ දෙන්නේ නැහැ. මේ ඉබ්බා කල්පනා කරනවා. නරියා හිතනවා බඩගින්නත් වැඩි. ඉබ්බෙක් එනවා ළඟට ආවොත් ඔළුව දාපන් ඔළුව හෝ කඩාගෙන කනවා. කකුල දාපන් කකුල හෝ කඩාගෙන කනවා. මොකක් හරි අවයවයක් කඩාගෙන කනවා මම. කියලා හිතාගෙන හිමින් සද්ද නැති ආවා. නරිය ලං වෙනකොටම ඉබ්බා මොකද කරන්නේ? අංග පහම ඔළුව ඇතුළට ගත්තා. මොනවද අංග පහ? කකුල් හතරයි ඔළුවයි. දැන් නරිය සද්ද නැතුව බලාගෙන ඉන්නවා. දැන් දාපන් ඔළුව ඔළුවදම කඩාගෙන කනවා. කකුලක් එළියට දාපන් කකුල කඩාගෙන කනවා. මෙහෙම බලාගෙන ඉන්නවා. ඉබ්බා හිතනවා මූ නරිය හිතනවා ඇති දැන් මම ඔළුව හරි එළියට දායි කියලා කඩාගෙන කන්ද. කකුල හරි එළියට දායි කියලා කඩාගෙන කන්ද. හිතපංකු මම ඔබට කවන්නම් කියලා දැන් ඉබ්බ නෙමෙයි එකක්වත් එළියට දාන්නේ. මෙහෙම රෑ වෙනකන් හිටියා ඉබ්බ නෙමෙයි එකම අවයවයක්වත් එළියට දැම්මේ. ඒින්ද නරිය මොකද කරන්නේ ගියා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නරිය වගේ තමයි පළුතු මාරයා. මේ ඉබ්බ කුම්භෝ වංගානි සකේ කපාලේ සමෝදාම් බික්කු මනෝ විතක්කේ. මහණෙනි ඉබ්බ සිය කබලේ අවයව බහ ගන්නවා වගේ මේ මනෝ විතර්ක හකුලවා ගන්නවා. එහෙන් මෙහාට එනවා මිස කොච්චරයි පෙර කර්මත හම්බුනේ. මෙහෙන් මෙහාට යනවා කියන්නේ දෙවුනි කර්ම. දෙවුනිය තාපව. ඒ ධාතු ස්පර්ශ නිසා වේදනා සංඥා හටගෙන එතනට නිරුද්ධ වෙනවා. අවිද්‍යාව සහගත මේ හටගන්න දේ මෙහෙට අයිති කියලා දෙවුනට යන්නේ නැහැ. එහෙම කියොත් තමයි මේ ලෝකෙ උපදින්නේ අපිට. මේ රූපය නිසා නාම ධර්ම හටගන්නකොට ඒ ධාතු වෙන වෙනකොට ඒ නාම ධර්ම නිරුද්ධ වෙන බව දන්නවා. නමුත් ඒ රූපය නිසා නාම ධර්ම හටගන්නකොට ඒ නාම ධර්ම ප්‍රයෝගික කරගෙන අපව රූපේ බලන්නේ නැහැ. දැන් ධාතු නිසා මේ සංඥාවක් පහළ වෙනකොට මේ සංඥාවෙම අපෝ ධාතු දිහා බලන්නේ නැහැ. එහෙන් බැලුවොත් ඔබලන් ලෝකෙ හිටිනා එහෙම. වෙන ඊතර වෙන්න තැනක් නැහැ. එහෙම වුණොත් දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉබ්බා අර එකක් එකක් හරි එළියට දැම්මනම් නරිය කඩාගෙන කනවා වගේ මහණෙනි ඇහැ එළියට දාන්න එපා. කන එළියට දාන්න එපා. නාසය එළියට දාන්න එපා. දිව එළියට දාන්න එපා. ශරීරය එළියට දාන්න එපා. පවිතු මාර්ය කඩාගෙන කන මේව එළියට දැම්ම වගේ තමයි කෙලිම මාර්යට අහු වෙන. රූපේ තියෙන්නේ කියලා දැම්ම නම් එළියට අදහස සබ්දේ තියෙන්නේ කියලා කිව්වනම් එතකොට මොකද වෙන්නේ? කෙලිම මාර්යට අහු වෙන. ඉතින් රූපේ තියෙන්නේ කියන තැනට ඇවිල්ලා ඕගොල්ලෝ කොච්චර දැරුවත් හරියන්නේ නැහැ. එතකොට මාර්යගේ ඇතුළේ මේ ඉන්නේ. අවිද්‍යාව ඇතුළේ ඉන්නේ. එතකොට ගිනිකොට ඇතුළට ගිහිල්ලා එතකොට ඉන්නේ. ඉතින් වෙන්න ඕනේ මොකද්ද? බහැර නිසා මෙහෙට එනවා. මෙහෙන් ආයන්නේ යන්නපා. ජීවිතේම කියන්නේ ඔච්චරයි. ඒ කියන්නේ 13 ආනත් වෙන නිසා තමාතුල ලෝකෙ උපදිනවා පේනවා. ඒ අද්දැකීම උදව් කරගෙන ලෝකෙ බහැරට තබන්නේ. එතකොට මෙහෙම වුණොත් ඔගලන් රිදවන්න ආයේ කාටවත්ද? ඉතින් මෙන්න මෙතනයි අපිට ලැබෙන්න ඕනේ තැන. මෙතනයි වෙන්න ඕනේ තැන. ඔය මේ පින්නතුන්ගේ පලා වෙන්නේ මේ චෝඩා සරල කරන්නේ මම දැක්සනේ. මේ පින්නතුන්ගේ අදක්ෂකම නෙමෙයි නොතේරනවා මගේ අදක්ෂකම කියලා මම දකින්නේ. කොහොම හරි පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරනවා. මට තේරෙන්නේ නැහැ. ඇහෙන්නේ ඇහෙන්නේ ඒක. ඔව්. දැන් මම ආශ්‍රය ක්ෂය කිරීමට අමුතු නෝනක් නැහැ. සම්මාදිට්ඨියමයි තියෙන්නේ. සම්මාදිට්ඨියෙන් තොර අමුතු ආශ්‍රය ධර්ම දුරු කරන්න ක්‍රමයක්වත් නැහැ. ඒ සම්මාදිට්ඨිය නැවත නැවත කරන එකමයි ආශ්‍රය ධර්ම ක්ෂය වෙන්නේ. නමුත් සම්මාදිට්ඨිය කියන එක ඇති වුණාට පස්සේ ආශ්‍රය ධර්ම නැති වෙන්නේ. සම්මාදිට්ඨිය කියලා කිව්වේ අවිද්‍යාව දුරු වෙන තැන. අවිද්‍යාවයි ආශ්‍රවයි කියලා දෙකක් තියෙනවා. අවිද්‍යාව නැති වුණොත් ආශ්‍රය ධර්ම නැති කරන්න පුළුවන්. අවිද්‍යාව තියාගෙන ආශ්‍රය ධර්ම නැති කරන්න බෑ. දාර දවල් මාත්‍යකයන් මවකට උපමාවක් කිව්වා. මේ පින්වතුන්ගේ ගෙදර බිත්තියක ඔරලෝසුවක් ගහලා තියෙනවා කියන්නකෝ. දැන් අවුරුදු ගානක් එකම බිත්තිය තියෙනවා. මේ පින්වතුන්ම ඒ ඔරලෝසුව එතනින් ගලවලා ගිහිල්ලා ඇතුළේ බිත්තියක ගහනවා. හොඳට දන්නවා එතන ඔරලෝසුව නැහැ කියලා. හොඳට සිහිය තිබුණොත් මෙතන ඔරලෝසුව නැති බවට රැවටෙන්නේ නැහැ. නමුත් සිහිය නැති වුණොත් එකපාරටම අර ඔරලෝසුව මෙතන තිබුණ හුරුව ඕගලන්ට නැති වෙන්නේ නැහැ. සග්ගල පිටිය දිහා බලනවානේ. වෙන්නේ නැද්ද එහෙම? වෙනවා. ඒකෙන් දැන් අවිද්‍යාව නැහැ. ඔරලෝසු එතන තියෙනවා කියලා මොඩේකම නැහැ. නමුත් අර හුරුව ගෙවුණද? නැහැ. ඒ හුරුව ගෙවෙන්නේ නැහැ. හුරුව ගෙවන්න ඕනේ. ඉතින් හුරුව ගෙවන්න කියන එක ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? ඔර්ලෝසිය එතන නැති බවටම සිහිය පවත්වන එකමයි නේ. ආශ්‍රක්ෂය කරන්න කියලා වෙන එකක් නැහැ. සිහිය නැති වුණොත්මනේ ඔර්ලෝසිය එතන නැහැ කියන එකට සිහියෙන් නොහිටියොත්මයි ඔර්ලෝසිය තිබුණයි කියන හුරුවට එන්න ඉඩ තියෙන්නේ. ඉතින් ඔය හුරුව දුර වෙන කම්ම දැන් ඔර්ලෝසිය තියෙන්නේ අතනයි කියලා එතන හුරු වෙලා මෙතන ඔර්ලෝසුව තිබුණයි කියන හුරුව ගෙවෙනකම්ම ඔර්ලෝසු මෙතන නැති බවට 100න් ඉන්න. මෙතන ඔර්ලෝසු මෙතන නැති බවට 100න් ඉන්නකොට ඒ 100ටම මෙතන ඔර්ලෝසු තිබ්බයි කියන හුරුව ගෙවෙනවා මිසක ඒ හුරුව ගෙවන්න කියලා වෙන මොකක්වත් අමුතුවෙන් මගක් එහෙම තියනවද? එහෙම එකක් නැහැ. එහෙම මේක ටික දවසක් කළාම Taman දන්නව දැන් රැවටෙන්නේ නැහැ කියලා. දැන් පිටිය දිහා බලන ගතිය එතන ඔර්ලෝසු තියනවා කියලා රැවටෙන ගතිය නැති වුණාම Tamanට තේරෙනවා. Taman දන්නවා. ඒ වගේ ඔර්ලෝසු එතනින් ගලවලා වෙනත් පිටියක ගහුවා වගේ තමයි මේ අවිද්‍යාව නැති වෙච්ච තැන. අවිද්‍යාව නැති වුණාට වැරදි ආශ්‍රය අවිද්‍යාව ආශ්‍රය දුරුන්නේ නැහැ තව. අවිද්‍යාව හුරුව දුරුන්නේ නැහැ. ඈ ඉතින් ඔකට තියෙන හොඳම දේ තමයි අවිද්‍යාව නැති කළේ මොකද සම්මාදිටියන්නේ? ඒ සම්මාදිටියේ සිහියෙන් ඉඳීමෙන්ම මේ හුරුව දුරු කරන අවිද්‍යාව තිබීමේ හුරුව දුරු කරන්න වෙනවා මිසක වෙන එකක් නැහැ. ආශ්‍රයක්ෂය කරනවා කියලා කියන්නේ ඒක. සම්මාදිටිය දැනගත්තාම ඊට තියෙන සිහියම මිසක ආශ්‍රයක්ෂය වෙන වෙන ක්‍රමයකට නෙමෙයි. ධම්මායතන එනකොට එතකොට දන්නවා රූප කලාපයක් නැහැ. මෙන්න මෙතෙන්දී අපි තෝරගන්න එක තමයි මහත්ය දැන් මම කියුවේ මම මේ එතකොට ධම්ම ධාතු කියනකොට ධාතු සමානයි. එතෙන්ටත් නිබඳු ස්වභාවයක් නිසා මේ තේන මෙහෙම ධර්මතාවයක් පේනවා කියලා. එතකොට අපිට ගත්ත හැකි රූප ධාතුයි කියන එක රූප ස්වභාවයක් කියන එක මොකද දැන් අපිට ඇහැට පේන තැනත් හිතට පේන තැනත් පවතින යථාර්ථය එකක් වෙනවා අන්තිමට ධාතු ස්වභාවය කියන දැනට එනවා. එතකොට මොකද මේ ටික රූප ධාතුව. එතකොට ධම්මායතන යනවාගේ රූපයක් තියෙනවා ඒ තුනට පෙනෙන ආරම්මන පටිවාපෝ තේජෝ වායෝ කියලා. ඒ කියන්නේ ආරම්මණයක් ලැබෙන තැනද අපිට යම් සියුම් ධාතුවක් නිසායි ඒ තුලද චිත්ත රූපයක් අපිට ලැබෙන්නේ. දැන් අපිට පේනවනේ මෙහෙම රූපයක් පේන තැන පටිආපෝ තේජෝ වායුවක සියුම් ධාතු ස්වභාවය නිසායි පේන්නේ. ඒක නිසා හිතට චිත්ත රූපයක් නැවෙන තැනත් වෙනවා ආරම්මන පටිආපෝ තේජෝ වායුව කියලා. දැන් අපි උදාහරණයක් ඇටියට දැන් අර කෙනෙක් භාවනා කරනකොට කසින වඩනවා කියලා අහලා තියෙනවනේ. දැන් අපි කියමු පටිවි කසිනයක් හරි ආපෝ කසිනයක් හරි අරගෙන පටිවි කියලා කිව්වහම ටික කාලයක් වැඩුවාම එයාට ඒ ටික අතහැරලා හිතට උපදවා ගන්නයි පුළුවන්. එතකොට දැන් මේ කසින මණ්ඩලය හැදලා තියෙන්නේ පටිවි වලින් තමයි. එතන ආරම්භන මට්ටම. එතකොට ඒ නිසා ඒක මිත්‍යාවක් වෙන්නේ නැත්නම් දැන් හිතේ තියෙන එක බලබලා පටවි කිව්වට බොරුවක් වෙන්නේ නැත්නම් ඒ නිසා නැත්නම් එයා බොරුවක් කරුවා වෙනවනේ. පටවි නැති තැනක පටවි කියලා හිතනවනේ නේද? ඒ වගේ ඉතින් අපිට හම්බ වෙන තැනටත් ওই සතර මහා ධාතුව බෙදෙන ක්‍රම හතරක් තියෙනවා. සසම්බාරක පටවි ආපෝ තේජෝ වායෝ, ලක්කන පටවි ආපෝ තේජෝ වායෝ, ආරම්මන පටවි ආපෝ තේජෝ වායෝ, සම්මුති පටවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒක දැන් සසම්බාරික පටිආපෝතේජ වායකෙන් දැන් අපි පාස් ගින්දර එතකොට හුළඟ ජලය කියලා මහා ගොඩවල් හැටියට අපි දකින්න දරුවක් තියෙනවා සසම්බාරික. නමුත් ඒ හැම එකක් ඇතුළේම ඊට පස්සේ මේ හතරම ආය නියෝජනය වෙනවා. ඊට පස්සේ ලක්ෂණ පටිආපෝතේජ වායය කියලා කියන දැන් අපි කියමු අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. ඈ එතකොට අපි උදාහරණයක් වශයෙන් ලක්ෂණ කිව්වහම දැන් තද ස්වභාවයක් තියෙනවනම් දැන් අපි කියමු දැන් මේකෙන් තද ස්වභාවයක් තියෙනවා. පඨවි ධාතු කියන්නේ පස් කියලා ගත්තොත් කොයිද මේකට එන පස් නැණි කියයි. නමුත් පඨවි ධාතු කියන්නේ මොකද්ද? ලක් පඨවි ධාතුව සසම්බාරික වශයෙන්ුත් පවතිනවා. ලක්ෂණ වශයෙන්ුත් පවතිනවා. දැන් මෙතන තද ලක්ෂණයක් තියෙනවා නම් මේක තමයි මෙතන නියෝජනය කරන පඨවි ධාතුව. ගලන වැගිරෙන බැඳෙන ලක්ෂණයක් තියෙනවා නම් එයා අපෝ ධාතුව. දවන තවන දිරවන පැසවන ලක්ෂණයක් තියෙනවා නම් ඒ තේජ ධාතුව. හමන පින්බෙන හැකිලෙන ස්වභාවයක් තියෙන ඒ වායු ධාතු. එතකොට දැන් මෙතන දැනෙන අපිට ලක්ෂණයක් තියෙන නම් ඒත් අපි දන්නවා මේ තේජ ධාතු කියන ලක්ෂණයකින් නේද? ඊට පස්සේ ආරම්මන පටිය අපතේජ වායු කියලා කියන්නේ ඔය වගේ හිතේ හිතට චිත්තජ රූප නැවෙන්නට උපකාර දෙන මට්ටමක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා සම්මුතිපටි ආපෝතේජ වාය කියලා දෙවිවලු රූපී බ්‍රහ්ම ලෝක තියෙන්නේ. එතකොට ඒ වුණාට දැන් මේකේ මෙතිදී අපි නොදක යුතුයි කබලින්ක ආහාර යුක්ත රූපයක් නැහැ. නමුත් ඒ පැවැත්ම අපිට හීනෙන් පේන රූප ඇති වෙන්නේ. අන්න ඒ මට්ටමේ මනෝමය කයවල් තියෙනවා. එතකොට අපි කොහොමද දැන් සෞත්‍යසාවසි දෙවියෝ කියනවා එයා අපිට පේන්නේ නැහැ. ඒ වගේ පැවැත්මක් වෙන්න උපකාර වෙන සතර මහා ධාතු තියෙනවා. එතකොට දැන් ඒ වගේ කබලෙන්කා සෞත්‍යසාවසි දෙවියෙක් වගේ කෙනෙක් ආවොත් මේ පොළොවේ පිහිටලා හිටින්න බෑ. ගිලාගෙන බහිනවා, වැගිරෙනවා. නමුත් ඒත් කබලෙන්කා හරිය යපෙන්නේ කාම ලෝකේ. කබලෙන්කා හරිය කියනකොට අපිට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්න මට්ටම රළු විතරයි. රළු එකයි. අපි දන්නේ රූපේ කියලා extra මට්ටමක්. අපි හැම වෙලේම රූපෙමයි ඉන්නේ අපි දන්න මට්ටමට. නමුත් රූපේ කියන එක මහ විශාල ප්‍රභේද කන්දක් නම් එයින් ශේෂය අපි දන්නේ. ඉතින් නමුත් අපි දැනගෙන තියෙන්නේ මුළු රූපයම තීරණය කරන්නේ මෙතන. ඔතනයි දෝෂේ තියෙන්නේ. රූපයේ මෙබඳු ප්‍රභේද නොති දෙනවා එක නෙමෙයි. අපි දන්න ටිකට ඇඳලා මේ බලන එකයි රූපී අද්භූතකමක් අපිට තේරෙන්නේ. ඒ කියන්නේ ආශ්චර්යමත් කම. නැත්තම් රූපය කියන එකේ අන්තිම යථාර්ථයට ගියාම පංචායතනයන්ගෙන් ගෝචර නැහැ රූපය. රූපී. නමුත් මන්තය බුද්ධබ නුවණින්ම අවබෝධ කළ යුතු රූපය. රූපය කියන එකේ ඉච්ඡර දුරට යනවා. කියලා නම් නෑ මම කියන්නේ එහෙමයි. දැනට අපි පේන තැනින් ගනුමු. අපි ඕවට ගියාම ඔවේ ආයත් සංකල්පනා මව ගන්නවා. දැන් ආරම්මන පටි ආපු තේජ වායු ශක්තියක් කියලා බැලුවත් නැතත් මේ මට උත්තර දෙන්න බැරි නේද නෙමෙයි. නමුත් මං හිතන්නේ ඒක අපේ භ්‍රමචර්යාවට උපකාරී වෙයි කියලා. මොකද අපිට අවශ්‍ය එකම දේ හැම වෙලාවෙම ගොනු වෙන්න අදාළ ප්‍රශ්න විතරක් ලියා ගන්න. අපිට ඕනේ මේ පංච උපාදානස්කන්ධය දුක නැති කරන්න. පංච උපාදානස්කන්ධ දුක නැති කරන්න. ඒ සඳහා පංච උපාදානස්කන්ධ දුක නැති කරන්න ඉස්සෙල්ලා උපාදානය නැති කරන්න වෙනවා. උපාදානය නැති කළ දවසටයි උපාදානස්කන්ධයන්ගේ නිරෝධයක් එන්නේ. එහෙනම් ඒ සඳහා අපි කරන්න ඕනේ දේ තමයි අපි මේ උපාදාන ස්කන්ධයේ ගවේෂණය කරගෙන ආවේ සතර මහා ධාතුයි කියන උත්තරය ගන්න. ඊට පස්සේ මේ සතර මහා ධාතු අපිට හම් වෙන මට්ටමක අද තියෙනවානේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට ගත්තාම ස්වභාව අර්ථයට යනවා. එතකොට ස්වභාව කියන මට්ටමෙන් ඔබයි මේ පිට තව විද්‍යුතය කියන එක අපි කියමු. දැන් ශක්තියක් නැත්නම් ශක්තියක් කියන්නේ කරන්ට් එකක් කියන එකනේ. ඒ ශක්තියක් කියන්නේ මොකද්ද? පරමාණු එක තියෙන දැන් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ගත්තාම පරමාණු එක තියෙන ඉලෙක්ට්‍රික් චලිතයට කියන විද්‍යුතය කියලා නේ. එතකොට ඒකත් ධාතුව කියන්නේ ඒකත් ඔබයි. එතකොට අපිට මයින් කිසිම මිම්මක් තියෙන්න බෑ යථාභූත ස්වභාවයේ. මොනවාම හරි දෙයක් අපි දන්නවා නම් ඒ යථාභූත ස්වභාවය නෙමෙයි අපේ නෙමෙයි. අපිට කවදාවත් හම්බුෙච්ච නැති දෙයක් ගැන අපිට මිම්මක් තියනවද? නෑ. එහෙම මිම්මක් නැති තැනක මම මොන හරි දෙයක් කිව්වොත් මේ පින්වතුන් ඒකට මිම්මක් හදාගන්නා. ඒකයි මම මේ කියන්නේ. කෙලෙස් නැති තැන කෙලෙස් ඇති කරගන්න ඇතනට. ඉතින් ශක්තියක් කියලාද නොබැලිය යුතුයි. ඕන්නෑ. අපි නෑ මම කියන්නේ ධාතුව කියන එක ඊටත් ඔබ්බයි යටයි. මොකද ශක්තිය කියන එකද ගත්තාම මේ අර මං කිව්වේ ඉලෙක්ට්‍රොනික චලිතයක් ඒ වගේ. නමුත් එතකොට ඉලෙක්ට්‍රොනික කියන මට්ටමක් ගත්තාම ඒවා අපිට පුළුවන් අන්වීක්ෂණයකින් වගේවත් දර්ශනය කරගන්න. නමුත් ධාතුව කියපු එක ඒ විදිහට දර්ශනය කරන්න පුළුවන් එක නෙවෙයි ස්වභාවාර්ථය. කෙලින්ම නුවණින්ම දත යුතු මිසක ඒක කිසිම කලක විඥානේ විඤ්ඤාය නැහැ. එක මොහොතක හෝ වැඩි එපා සැවැන්න මුලක් තරම් අත්දැකීමක් හරි රූපය ගැන තිබුණොත් ඒ ටික සිහි කළ රූපයට හිත බැස ගන්නවම මේ ලෝක ධාතුව තුළ එක සැවැන්න මුල් කැල්ලක් තරම් හේතුවක් හරි තිබුණොත් නිමිත්තක් තිබුණොත් අදහසක් තිබුණොත් රූපයයි මේ කියලා සිහි කරගන්න පුළුවන් වුණොත් විඥානෙට ඒ ඇති ආහාර වෙනවා. ප්‍රතිසන්දි වශයෙන් ඒ දේ සිහි කළා හිත බැස ගන්න පුළුවන් ධාතුව. අනාහාරවම නිවෙනවා කියලා කියන්නේ කවදාවත්ම හම්බුෙච්ච නැති දෙයක් ගැන දන්නේම නැහනේ. මෙහෙම කෙනෙක් ඉන්නවලු. එච්චරයි දන්නේ. ඒ ටික සිහි කෙරුවා කියලා මේ රටේ මෙහෙම කෙනෙක් ඉන්නවලු. මේ ලෝකෙ මෙහෙම කෙනෙක් ඉන්නවලු. ඉන්න තැන හෝ විස්තර වටපිටාවක් දන්නේ නැහැ. ඒ හින්දා හොයාගෙන යන්න පුළුවන්ද? බැහැ. ඒ කියන්නේ රූපයේ සතර මහා ධාතුයි එච්චරයි දන්නේ. එයා මෙහෙමයි මෙතනයි මෙහෙමයි මුකුත් නැහැ විස්තර. නමුත් අපිට හිතට පහළ වෙන අත්දැකීම එක චුට්ටක් හරි ධාතුවට ඇඳුවොත් ඒ අත්දැකීම සිහි කරන්න පුළුවන් අපිට. සිහි කළොත් ඒක සිහි කළා ධාතුවට අයිති කියලා හිතන උට ධාතුවට බැස ගන්න ඇයිද? ඒක රූපෝන්නේ නාම ස්වභාවයක් උනත් ඇති. රූප ධාතුව අතහැරලා පැත්තකින් තැබේවා. සතර මහා ධාතු කියන රූපේ සම්පූර්ණයෙන්ම මිදිලා හිතට හිතේ පහළ වෙන අත්දැකීම හරි අත්දැකීමක් වුණොත් ඒ දැටි ප්‍රතිසන්දියට දැන් මේ පහළ වෙන දේ හිතේ පහළ වෙන දෙයක් හැටියට නොදක මේක ආකාශය අනුගේ ධාතුවක් කියලා දැනගත්තොත් ඒ දැටි හිත පවතින දෙතන ප්‍රතිසන්දිය වශයෙන් පවතින. ඒ නිසා මෙහි හටගත්තට හැම වෙලාවෙම මේ හටගන්න දේ මෙහෙට අයිති කියලා රූප ස්වභාවයකින් හෝ නාම ස්වභාවයකින් හෝ එක තේසයක් හරි තිබුණොත් ඒ ඇති මේ හිතට ඒ දේ සීකල එතනට යන්නේ. ඉතින් ඒ නිසා හටගන්න ධර්මතා ටික මෙහාට රූප ධාතුවට හෝ අරූප ධාතුවට ඒ කියන්නේ పంచాయతనేట හෝ ධම්මායතනයට අයිති නොවුනෝ එහෙම වුණොත්මයි යන්න බැරි. එහෙම නැතිනම් අනිත් හැම වෙලාවකම අනිත් පැත්තට යන්න. මාත්‍ර කවරද එන්නකොටනේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයෝ එකටම ඇති වෙලා එකටම නැති වෙනවද කියන කරුණ. අතෙන්දී මට බෙදා දැක්විය යුතුයි වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම එකටම ඇති වෙලා එකටම නැති වෙනවා. නමුත් රූපය කියපු එක කලින් සකස් වෙනවා. ඒ කියන්නේ දැන් මේ මනෝ චිත්ත වීති ගැන දන්නවද? දන්නේ නැහැ. අපි තුම ඇහත් රූපيات දෙක එකට ගැටීම නිසා හිත උපදිනකොට ඒ හිතත් සමග ඒකට කියන සහජාත කියලා.
මේකට උපකාරී වෙච්ච රූපයක් තියෙනවා නම් මේ රූපය අවශ්‍ය තියෙන චිත්තස්සන 17ක්. මේ හිතත් සිටිලි නිරුද්ධ වෙනවා. ඒ රූපයම ඇසුරු කරගෙන තව සිතක් උපදින්න පුළුවන්. නමුත් අපිට යම් අරමුණක් හම්බ වෙන තැන ස්කන්ධ පංචකයක්ම තියෙනවා. එතන රූපේ උදව්වත් ලැබලා තියෙනවා. වේදනා සංඥා සංකර විඥානත් තියෙනවා. එතකොටුව එකතම ඉපද එකතම නිරුද්ධ වෙනවායි කියලා කියන්නේ හතර නාම ධර්ම ටික විතරයි. පැහැදිලිද මම කියන්නේ? මොකද දැන් ඇහත් රූපයක් ගැටීම නිසා හිත උපන්නෝ චක්කු විඥානය. ඒ චක්කු විඥානයට උපකාර වෙන්න ඇහත් රූපයක් දෙක තන රූපය තියෙනවා. ඒ රූපයම උදව් කරගෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම සිතත් ඉපදිලා නිරුද්ධ වෙනවා. එහෙම නිරුද්ධ වුණාට ඒ චක්කු විඥානයේ උපන්න ඒ වස්තු රූපෙම උදව් කරගෙන ඒ රූප කලාපෙම උදව් කරගෙන තව සිතක් උපදිනවා. අපි කියමු ඒ හිත සම්පාදෙච්චන හිත කියනවා. එතකොට ඒ හිතත් සමගම නාම ධර්ම උපදිනවා, නිරුද්ධ වෙනවා. ඒ රූපෙම ඇසුරු කරගෙන සම්තිර්ණ කියන සිතක් උපදිනවා. මේ වගේ හිත සිතුවිලි දෙක සහජාතයි, අඤ්ඤමඤ්ඤයි කියලා. අඤ්ඤමඤ්ඤයි කියන්නේ අනිත් කෙනෙක් අනිත් කෙනෙකුට උපකාරව එකට ඉපදිලා එකට පැවතිලා එකට නිරුද්ධ වෙනවා. රූපය කියන්නේ අපිට හම් වෙන හැම අවස්ථාවකම රූපයක් නියෝජනය වුණාට හිත සමග හැම වෙලාවෙම එකටම උපදිනවා නෙමෙයි. නමුත් අපිට හම්බ වෙනවා හිත සමග එකට උපදින ධර්මතා. නමුත් හිත සමග එකටම උපදින ධර්මතා නැතුවත් හම්බ වෙනවා. රූපය කියන එක හිත උපදින්න කලම ඔකට කියන පුරේජාත ප්‍රත්‍ය කියලා. ඔය මේ ධර්මය අරඹය හොඳට විස්තර තේරුම් කරගන්න තමයි අපිට අභිධර්මයේ තියෙන්නේ. එතකොට අභිධර්මෙන් දැන් ඔය පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ කලින් ඉපදිලා පසු උපදින දෙයට උපකාර වෙනවා. එතකොට ඒක ගොඩක් තියෙන දැන් සහජාත එතකොට පුරේජාත කියලා එකක් දෙකට බෙදෙනවා. දැන් අපි උදාහරණයක් හිතට ගත්තොත් දැන් මේ බිත්තියක් බිත්තිය කලින් හැදිලා පසුව චිත්‍රයක් අඳින්න අපිට උපකාර වෙන්න පුළුවන් නේද? එතකොට චිත්‍රය අඳින්න අපිට මේ බිත්තිය උපකාර වුණේ කලින් හැදිලා තිබිලා. එතකොට කලින් හැදිලා ඒ වගේ පසුව උපදින චිත්තචෛතසික වලට කලින් හැදිලා තිබුණු රූපේ උපකාර වෙනවා. ඒ විදිහට නමුත් අපි චිත්‍රය බලන වෙලාවට අපිට චිත්‍රයයි රූපයයි දෙකම හම්බ වෙනවා. හම්බ වුණාට රූපේ චිත්‍රයට කලින් මේ බිත්තිය හැදිලා තිබුණා. ඒ වගේ අපි අරමුණ දැනගන්න වෙලාවට අපිට නාමයි රූපයි දෙකේම උපකාරය ලැබිලා තියෙනවා. තිබුණාට ඒ හිත සමගම උපන්න ධර්මතා කියලා යන්නේ චෛතසික ධර්ම. නාම ධර්ම විතරයි. එතකොට අපි තේරුම් කරගන්න ඕනේ එක දෙයක්. මේ හේතුඵල ධර්ම කියන එක. පටිච්ච සමුප්පන්නයි කියන එක. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? අම්මලාට අහන්නද මොකද කිව්වේ? ආස්ව ආශ්‍රය තමයි මම මතක් කළේ. කාමාශ්‍රය, භවආශ්‍රය, විචාශ්‍රය, අවිද්‍යාශ්‍රය කියලා ආශ්‍රය ධර්ම හතරක් තියෙනවා. ආශ්‍රය කියනකොට හුරුව අර මං ඉස්සෙල්ලා කිව්ව ඔර්ලෝසු උපමාව, ඔර්ලෝසුව දළුල අයින් කළත් ඔර්ලෝසු ඇතුළ තිබුණු හුරුව වගේ. ඉතින් මේ යතහ භූත ස්වභාවයේ නුවණින් අපිට හසු වුණත් එකපාර්තම සිහිය නැති වෙනකොට මේ රූපයක් මේ සද්දයක් කියන මට්ටමේ හුරුවෙන්ම අපි කටයුතු කරනවා. මේ පුද්ගලයෙක් කෙනෙක් කියන මට්ටමේ හුරුවෙන්ම කටයුතු කරනවා. ඊට පස්සේ එහෙ නිසා මෙහෙ හටගන්නේ කියලා දැක්කට
නෑ මෙහෙමයි කියලා මේ පැත්තෙන් බාහිරයෙන් පෙන්නනවා
බවාසර සමාතුලම හටගන්න නිරුද්ධ වෙනවා ඒ බව නොපෙන්නන එක තමයි අවිද්‍යාශ්‍රව අවිද්‍යාශ්‍රව බවාශ්‍රව කියන දෙක එකට තියෙන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් මෙතුන්ට දරුවෙක් සිහි වෙනවා කියලා හිතන්නකෝ දැන් මනස තුලම හටගත්තු ධර්මය මනස තුලම නිරුද්ධ වෙනවා ඒ බව නොදන්නාකම තමයි අවිද්‍යාශ්‍රව කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ ආශ්‍රව කියන්නේ ඒක දැකලා හුරු නැහැ එහෙම අවිද්‍යාශ්‍රව වෙනකොට ටක් ගාලා බාහිර කෙනෙක්ව තමයි පේන්නේ බව ආශ්‍රව කියන්නේ මේ පැත්තේ කෙනෙක් ඉන්න බහැර ඉන්න කෙනෙක් තමයි පේන්නේ ඔය වගේ එහෙම බහැර ඉන්න කෙනෙක් දැක්කහම ආ ඉන්න කෙනා හොඳයි නරකයි ඉන්න කෙනාගේ විස්තර ටික හම්බ වෙනවා ඒකත් අවිද්‍යා ආශ්‍රව නිසායි භව ආශ්‍රව නිසායි කාම ආශ්‍රව කියන එක මේ විදිහ ආශ්‍රව කියනකොට හැමදාම හුරුව කියන මට්ටම හේතුඵල ධර්ම කියන එක එහෙනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මේ වෙලාවේ හැටියට. දැන් පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් උපන්න කියනවා. හේතුන්ගෙන් හටගත්. හැම වෙලාවෙම මතක තබා ගන්න ඕනේ හේතුන්ගෙන් හටගත්ත කියලා යමක් පෙන්වනකොට ඒ හටගත්තදී හේතු එකක් හෝ හේතු රාශියක් නිසා ඵලයක් හටගන්න පුළුවන්. ඒ හට ගන්න ඵලයේ හේතු එකක් එකකට අයිතිත් නැහැ හේතු ඔක්කොටම අයිතිත් නැහැ. නමුත් හේතු නැතුව අහේතුකව අප්‍රත්‍යකවත් නෙමෙයි. හේතු නිසාම හටගෙන හේතු නැති වෙනවා නැති වෙනවා. මම අර උපමාවක් ගන්න දැන් හිරු එළියක් ගහකුත් පොළවක් නිසා ඡායාවක් වැටෙනවා නම් මේ ඡායාව කියලා කියන්නේ හිරු එළියද නෑ ඡායාව කියලා කියන්නේ ගහද ඡායාව කියන්නේ පොළොවද මේ එකක් එකකුත් නෙමෙයි මේ හේතු තුනමත් නෙමෙයි මේ හේතු නැතුවත් නෙමෙයි නමුත් මේ හේතු නිසාම ඡායාවක් හටගන්නවා මේ හේතු නැතිව නැති වෙනවා ඉතින් මෙන්න මෙතෙන්දී අපිට අවශ්‍ය දේ නොතනයි අපි මෙහෙම කිව්වොත් දැන් මේ ඡායාව වගේ ඡායාවට නම් අපිට තණ්හාව ඇති වෙන්නේ. ඔන්න මේ හේතු තුන නිසා ඡායාවක් හට ගන්නවා කියන්නකො. මේ ඡායාවට නම් අපේ තණ්හාව ඇති වෙන්නේ. ඒ තණ්හාවම උපාදාන වෙලා නම් නැවත භවයට යන්නේ ජරා නිසා නම් ජරා මරණ දුක් විඳින්නේ. මේ ජරා මරණ දුක නැති වෙන්න නම් භවය නැති වෙන්න ඕනේ. ඒ සඳහා උපාදානය නැති වෙන්න ඕනේ ඒ සඳහා තණ්හාව නැති වෙන්න ඕනේ තණ්හාව නැති වෙන්න නම් අපිට ඕනේ මේ ඡායාව කියන්නේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා බලන්න දැන් ඡායාව අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා බලන්න නම් අපිට බලන්න වෙනවා ඡායාව අනිත්‍ය දුක් අනාත්ම බලන්න ක්‍රමයක් නැහැ නේ අපිට ඒක බලන්න නම් අපිට වෙනවා හේතු ටිකයි අනිත්‍ය බලන්න හිරු එළියත් අනිත්‍යයි ගහත් අනිත්‍යයි පොළොවත් අනිත්‍යයි නේද කියලා අපි බලන්නේ මේ තුන් දෙනා නිසා හටගත්ත ඵලය අනිත්‍යයි නේද කියලා බලන්න. ඒ කියන්නේ දැන් මේ ඡායාවේ අනිත්‍යයි අපිට හසු වෙන්න ඕනේ. අපි දන්නවා හිරු එළියයි ගහයි පොළොවයි මේ තුන් දෙනාම එකවර හැම වෙලාවෙම එකට තියෙන්නේ නැහැ. හිරු එළිය හෝ නැති වුණොත් මේ ඡායාව පවතිනවද? නැහැ. ගහ හෝ නැති වුණොත් මේ ඡායාව පවතිනවද? එතකොට පොළොව හෝ නැති වුණොත් මේ ඡායාව පවතිනවද? නැහැ. මේ හේතු එකක් එකක් හෝ නැති වුණත් නැති වෙනවා හේතු ඔක්කොම නැති වුණත් නැති වෙනවා. ඒ හින්දා මේක නිත්‍ය එකක් නෙමෙයි. ඡායාව ගැන තීරණය කරන නිත්‍ය එකක් නෙමෙයි. හිරු එළිය කියන්නේ ගහ කියන්නේ පොළොව කියන්නේ සත්ව පුද්ගලය නෙමෙයි අනාත්මයි. ඒ හින්දා මේ ඡායාවද අනාත්මයි. එතකොට මේ වගේ හේතුන්ගෙන් හටගත්ත මේ ඡායාව තබා ගන්න නම් අපි හදන්නේ අපි තබා ගන්නට කැමති නම් හේතු නැති වෙනව නැති වෙනව එහෙනම් මේ නිසා දුක එනවා නේද කියලා අපිට බලනවා. එතකොට මේ ගහේ හෝ හිරු එළියේ හෝ පොළේ හෝ අනිත්‍ය බැලුවනම් බැලුවේ ඇයි අපි? ඡායා නිරෝධේ ඡායාවේ අනිත්‍ය බලා ගන්නයි. ඒ ඡායාව ගැන අවධානයක් නැතුව පොළවේ අනිත්‍ය බැලුවට, හිරුවේලි අනිත්‍ය බැලුවට, ගහේ අනිත්‍ය බැලුවට ඡායාව කෙරෙහි තියෙන තණ්හාව නැති වෙනවද අපිට? නැති වෙන්නේ නැහැ. ඇයි? ඒ ගැන අවධානයක්ම අපිට ගිහිල්ලා නැති නිසා. ඒකෙන් මම නිර්වචනය කළේ හිරුවෙලියයි පොළොවයි ගහයි වගේ තමයි ඇහත් රූපය චක්කු විඥානෙත් කියන ධර්මතා තුන. මේ ධර්මතා නිසා අපිට පහළ වෙනවන මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම. මේ හරියට ඡායාව වගේ. එතකොට අපි කියන්නේ මේ පේන දේ ගන්න. මේ පේන දේ කියන්නේ ඇහද නෙමෙයි, රූපෙද නෙමෙයි, චක්කු විඥානෙද නෙමෙයි. මොකද මේ විඥානේ විඤ්ඤාය වෙන්නේ වේදනා සංඥා කියන නාම ධර්ම. එතකොට ඇහැ නැතුව මොනවද මේ රූප පේනවද පින්වතුන්ට? නෑ නේද? නෑ. රූප නැත්තම් පේනවද? අරමුණ දකින හිත චක්කු විඤ්ඤාය නැත්තම් පේනවද? නෑ. එහෙනම් මේ තුන් දෙනාම නැතිනොත් පේනවද? පේනවා. එහෙනම් ඇහැ කියන්නේ රූප දකින උපකාරක ධර්මයක් නේද? ඇහැ නැත්තම් පේන්නේ නැහනේ. ඇහැ තිබීමම රූපේ පහළ වීමද? නැහනේ. නැහැ. රූපය රූප ආයතනේ අපිට යමක් පේන්න උපකාරක ධර්මයක් නේද? රූප ආයතනේ තිබ්බ පමණකින් පේන්නේ නැහැ. අපිට ඇහැයි හිතයි නැති වුණොත් හිත කියනක උපකාරක ධර්මයක් හේතුවක් නේද? පේන්න. එහෙනම් ඒ පේන්න උපකාරක වෙන දේ හේතු. ඒක පේන දේ නෙමෙයි. නමුත් අපි හුරු වෙලා තියෙන්නේ පේන දේ, ඒ කියන්නේ මේ හේතු නිසා හටගන්න ඡායාව ආපහු ගහට ඇඳෙන මේ ගහේ ඡායාවයි කියලා හිතනවා අපි. නමුත් ඡායාව කියන්නේ ආපහු ගහටයි ති නෑ. හිරේදීත් පොළොවත් ගහත් නිසා හටගන්න ඡායාව හේතු නැති වෙනකොට එතරම් නැති වෙලා යනවා මිසක ඒක ආයෙ මෙහෙටයි ති නෑ. ඒ වගේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණය නිසා පෙනෙන බවක් තියෙනවා නම් ඒක ආයේ රූපෙට හෝ ආйти ඇහැට හෝ ආйти චක්කු විඤ්ඤාණයට හෝ ආйти නෑ. ඒ හේතු නැති වෙනකොට මේ පෙනෙන බව නැති වෙලා යනවා. හේතු නිසාම හට ගන්නවා, හේතු නැති වෙන නැති වෙනවා. මෙන්න මේ විදිහට අපි බැලුවොත් අපිට මේ අධ්‍යක්ෂින් සිහි කළා හිත රූපෙට දැස ගන්න තියෙන හේතුව නැති වෙනවා. ඉතින් හේතුඵල ධර්ම අපි ওই විදිහට දකින්න ඕනේ. දැන් ඒ වගේම තමයි අර මං කිව්වේ සම්මත පරමාර්ථ කියන එක අපිට නුවණට හසු වෙන්න ඕනේ. මම අර මුදින් උදේ මුලින් මතක් කළා සම්මතය සහ පරමාර්ථය කියන එක. සම්මුති සත්‍ය සහ පරමාර්ථ කියලා සත්‍ය දෙකක් තියෙනවා කියලා අහලා තියෙනවනේ නේද? තියෙනවා. එතකොට සම්මත සත්‍යයේ ස්වභාවය තමයි පේන්න තියෙනවා. නමුත් විමර්ශනයකට ලක් කළොත් නැති වෙලා යනවා. පරමාර්ථ සත්‍යේ පේන්නේ නැහැ. විමසීමක් කළොත් මත වෙනවා. මේ දෙක අපි කොහොමද හඳුනගන්නේ? මම ඒකට මේ හේතුඵල ධර්ම මම උපමාවක් කියන්න මම මේ දිසල කතා කරන්න තියෙනවා. හේතුඵල ධර්ම කියනකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන නුවණක් එන්න ඕනේ අපිට. දැන් මම ඔබට මතක් කරනවා දැන් සරල උපමාවක් මම ගන්න මේ පින්වතුන් ගෙවල් වල තේ හදනවනේ. දැන් සීනි ටිකක්, ඉඟුරු ටිකක්, තේ කොළ ටිකක්, උණු වතුර ටිකක් අරගෙන එකට එකතු කළාම පෙර නොතිබීම හැදෙනවා ඵලයක් තේ එකක් නේද? එතකොට හොඳට බලන්න මේ තේ එක කියපු එක කොහෙවත් තිබිලාව හෝ කොහෙන්වත් ගෙනාව නෙමෙයි. පෙර නොතිබීමයි හටගත්තේ. පෙර නොතිබීම හටගත්තා කියලා කියන්නේ තේක නොවන හේතු රාශියක් එකට එකතු කළාම හටගන්නේ. සීනි කියන්නේ තේක නෙමෙයි, තේකොළ කියන්නේ තේක නෙමෙයි, ඉඟුරු කියන්නේ තේක නෙමෙයි, උණුවතුර කියන්නේ තේක නෙමෙයි. එතකොට මේ හේතු ටිකම එකට එකතු වෙලා එකට යෙදිලා යෙදුනහම මේ හේතු එකකටවත් අයිති නැති ලක්ෂණයක් ඇති වෙන්නේ ඵලය. උනතේ එකක් හම්බ වෙනවා. දැන් මේ තේ එකට කියනවා පටිච්ච සමුප්පන්නයි. හේතුන්ගෙන් හටගත්තා. දැන් මේ තේක පෙර නොතිබීම මේ තැන් මේ හේතු නිසා හටගත්තා කියලා ඕගොල්ලෝ දැක්කොත් තේක පෙර කොහෙවත් තිබිලාවා කියලා කියනවද? එහෙනම් තේක කොහෙද තිබ්බේ කියලා හිතනවද? තිබුණා නම් කොහෙ කොහෙ තියෙන්නේ ඇත්තේ කියලා හිතනවද? හිතන්නේ නැහැ. එහෙම හිතනවා නම් මේ තේක පිළිබඳ පටිච්චසමුප්පන්න බව නොදන්න කෙනාමයි එහෙම හිතන්නේ නේ. මේ හේතු ටික තේක නැති වුණා කියලා කියන්නේ මේ හේතු ටික වැය වෙලා. හේතු ටික නැති වෙලා. එහෙම දකින්න කෙනා මේ තේක අනාගතයට යනවා. අනාගතයට යයිද? යනවා නම් කොහාට යයිද? කොහොම යයිද කියලා අපරාන්තයට දුවනවාද? පුබ්බන්තයට හෝ අපරාන්තයට හෝ දුවනවා නම් දුවන්නේ වර්තමානයේ මේ පටිච්චසමුප්පන්න බව නොදන්න කෙනා. මේ හැම දෙයක්ම හේතු නිසා හටගන්නා කියනකොට අතීතයට අයිති නෑ ඒක. අනාගතයට අයිති නෑ ඒක. වර්තමානයේ දර්ශනයක් පහළ වෙනවා. සත්‍ය යං කිංච සම්මුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. යමක් ප්‍රත්‍යයෙන් හටගත්ත නම් ප්‍රත්‍ය නැති වෙනොත් නැති වෙනවා කියලා. දැන් ඔන්න තේකේ හැටි ඔහමයි. දැන් මෙතන හොඳට බලන්න අපි කවදාවත් තේකක් නොබීපු අය කියලා හිතන්න. තේකක් හදන හැටිවත් නොදන්න අය කියලා හිතන්න. අපි නොදන්න රටකට ගියාම අපිට දෙනවා තේකක් බොන්න. දැන් මේව හදන හැටි අපි දන්නේ නැහැ. දැන් අපි මොකද කරන්නේ? මේ තේක අතට ගන්න. දැන් අපිට පේන්න තියෙන තේක. අපි අනිත් අයගෙන් අහනවා මේ මොකද්ද? මේක තේකක් කියනවා. දැන් අපි බොනවා. තේක හරි හොඳයි කියනවා. තේක හොඳයි කියලා අපි බිව්වනම් තේක කැමතියි කියලා බැඳුනා නම් අපි බැඳලා තියෙන්නේ මොකේදද? සීනි, ඉඟුරු, තේකොළ, උණු වතුර ඔය ටිකට. දැන් මේ තේක කියන දේ හොඳට බලන්න. හැබෑවටම පේන්න තියෙනවා දෙයක් තේක. හැබෑවටම පේන්න තියෙනවා තේක. නමුත් තේක කියලා සීනි හෝ ඉඟුරු හෝ උණු වතුර හෝ තේකොළ කියන මේකට වඩා වැඩිපුර යමක් ඕකේ තියෙනවද? මේ ධර්මතා ටිකෙන් වැඩිපුර යමක් තේක කියලා තියෙනවද නැහැ? නැහැ. මේ ටිකම එකට ගුලි වෙලා ගොනු වෙලා මැවිච්ච දෙයක් මේ තියෙන්නේ. ඔන්න පේන්න තියෙනවා. සීනි ඉඟුරු තේකොළ කියන එක විමර්ශනයට ලක් කළොත් මේ තේක අතුරුදහන් වෙනවා. දැන් තේක අතේ තියෙනකොටම සැබෑවටම මෙතන තියෙනවා. නමුත් පේන්න නැති එකක් තියෙනවා. මොකද්ද? සීනි ඉඟුරු තේකොළ උණු වතුර කියලා සැබෑවට මෙතන තියෙනවා. නමුත් පේන්නේ නැහැ අපිට. තේක අතේ තියෙන වෙලාවට සැබෑවට මෙතන තියෙන දෙයක් තියෙනවා. සීනි ඉඟුරු තේකොළ උණු වතුර මේක අපිට පේන්නේ නැහැ. සැබෑවටම පේන්න තියෙනවා. නමුත් ඒක යථාර්ථයක් නෙමෙයි. තේරෙනවා මේ කියන්නේ? මේ හේතුඵල ධහම හරියට දැක්කොත් සම්මත පරමාර්ථ කියන එක හම්බ වෙනවා. අපිට පුළුවන්කම තිබුණොත් තේක තියෙන වෙලාවේදී මෙතන තියෙන්නේ සීනි ඉඟුරු තේකොළ උණු වතුර නේද කියන තැනට සිහිය නුවණ යොදන්න. ඕගොල්ලෝ තේකෙන් මිදිලා ඉන්නේ. තේක කියන තේකට ලෝභයක් හෝ ද්වේෂයක් මෝහයක් ඇති වෙන්නේ නැහැ. මොකද තේක ඇති වෙන්න තියෙන හේතු ටිකට නුවණින් ඕගොල්ලෝ ඉන්නේ මේ වෙලාවට. මේ හේතුඵල ධහම නොදන්න කෙනාට හම්බෙන්නේ කෙලින්ම තේකක්. තේරුණාද? ඒ වගේ තේක වගේ තමයි මේ සතර මහා ධාතු රූපයත්, ඒ නිසා හැදෙන වේදනා, සංඥා, චේතනා, විඥාන කියන මේ ස්කන්ධ ටිකත් හරියට අර සීනි ඉඟුරු තේකුළු ටික වගේ තමයි. රූපේ උපකාරය ලැබලා, සිතේ උපකාරය ලැබලා, වේදනා සංඥා පහළ වෙලා දැන් මේ පෙනෙන බවක් වෙනවා. දැන් අපිට තියෙන්නේ පෙනෙන බවක්. මේ තේකක් හම්බ වෙන්නේ මේ තේක අතේ තියෙද්දිම වගේ. මේ පෙනෙන දේ පෙනෙද්දිම ඔගලන්ට පුළුවන් වුණොත් මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් නේද කියන එක නුවණින් සිහි කරන්න. ඕගොල්ලෝ මේ පෙනෙන දේ ඇලිලා හෝ ගැටිලා නැහැ. මේ ප්‍රත්‍ය නේද, මේක හටගෙන තියෙන ප්‍රත්‍ය නැති වෙන නැති වෙනවා නේද කියලා බැලුවොත් ඕගොල්ලෝ මේක බැඳිලා නැහැ. මේ හේතුඵල ධර්ම ඕගලන්ට සිහි කරගන්න බැරි වුණොත් ඕගලන්ට හම්බෙන්නේ කෙලින්ම පෙනෙන දෙයක්. තේක හම්බ වෙන්නේ. තේරෙනවද මේ කියන දේ? එතකොට අපේ විදර්ශනාවට ඉලක්ක වෙන්න ඕනේ තේක නෙමෙයි. මේ තේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා බැලුවට හරියන්නේ නැහැ. මොකද ආයෙත් හේතු ගැටුනොත් මේක හට ගන්න නිසා. එතකොට සිහිය යෙදුන් නැත්නම් ආයෙ රැවටෙනවා. නමුත් අපි මේ හේතු ටික සිහිය නුවණ යොමු කළා. හේතු ටික නැති කරන එකක් කළොත්, සීනීගෘතය කළොත් නැති කළොත් තේක කියන එක ඉපදීමම නැති කරන්න පුළුවන් අපිට. එහෙම වුණොත් තේක කියන එක ඉදීමම නැති කළොත් තේක කියන එක ඇලින් ගැටින් දෙක කවදාවත් ඇති වෙන්නේ නැහැ කියන ගණේට යනවා. එතකොට හේතුඵල ධර්ම අපි දකින්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේ අවබෝධය ලැබෙන විදිහටයි. එහෙම නැතුව තේක කියන මට්ටමට හේතුඵල ධර්ම නොදැන හේතුයි ඵලයි දෙකම එකක් කොට අරගෙන තේකක් හම්බ වෙන තැනක නම් අපි ඉන්නේ. එහෙම ඉඳලා අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම දැලුවත් මේ තුල තියෙන තණ්හා අනුසය, අවිද්‍යා අනුසය දුරු කරන්න මේ දර්ශනය සමත් වෙන්නේ නැහැ. කුමක් නිසාද? මේ හේතු වුව කියන තැනට සිහිය නොන යොමු නොකොට හේතුන්ගෙන් මිදෙන්න බෑ අපිට. අපිට හැම වෙලාවෙම ඵලය කියන එක අතහැරෙනවා. මරනවා කියන ජීවිතේ හැම වෙලේම මොකයි? නමුත් මේ ඵලය ඇති කරන හේතුව නැති නොකළ නිසා නැවත නැවතත් අපි හැදේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නේ. ඉතින් මෙන්න මෙතනයි අපිට අවධානය යොමු වෙන්න ඕනේ. අවසන් කරන්න. එතකොට මේ වගේ ටිකක් ගැඹුරු දර්ශනයක් තියෙනවා. ඉතින් උදේ ඉඳන් මහත් මෙතෙන්ට ආධුනිකයි හරියට සමාහිත මේ පින්වතුන් ගැන අවධානයක් මට අවබෝධයක් මටත් නැහැ, මං ගැන මේ පින්වතුන්ටත් නැහැ. අඩුපාඩු දේශනාව තුළ වෙන්න පුළුවන්. නමුත් මේ කතා කළ දේවල් මම හිතන්නේ මේ පින්වතුන්ට ආධුනික නැති ඇති අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා කතා කළ නිසා. එතකොට අද දවසේදී අපේ වැඩසටහන් අපි මෙතනින් අවසන් කරමු.